අද 2023 මැයි මාසයේ 28 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 141 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණවණෙන් සහභාගී වෙන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන් සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා සහ මෑණිවරුන්ද පාද නමස්කාර කොට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. අද වැඩසටහනේ දීගුව ගැන යමක් සඳහන් කරොත් මුලින්ම අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. මේ අපගේ සතිමත් බව පුහුණු කිරීමට පුහුණුව සඳහා උපකාර වන ලෙස ස්වාමින් වහන්සේ සතිපතාම ඉදිරිපත් කරනවා. ඉන්පසු අපගේ සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝච වස්ස සතං ජීවේ අපස්සං අමතං පදං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ අමතං පදಂತಿ.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපේ කාලය ගෙවෙනකොට අපි නොයෙකුත් ක්‍රියාකාරකම් වල, නොයෙකුත් දේවල් වල යෙදෙනවා. මේ ක්‍රියාකාරකම්, මේ දේවල් වල යෙදෙන ගමන් ගොඩක් වෙලාවට අපේ ස්වභාවය තමයි අපි මේකෙන් ලැබෙන ප්‍රතිඵලයක් වගේ දෙයක් ඉලක්ක කරගෙන තමයි කල් ගෙවන්නේ. මේ මෙතෙන්ට මම යාගන්න ඕනි කියන අදහසින් කල් ගෙවනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේ මම කරගන්න ඕනි කියන අදහසින් කල් ගෙවනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාව මම හම්බ වෙන්න ඕනි කියන අදහසින් යනවා වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි ගොඩක් වෙලාවට අපේ වේලාව ගත කරන්නේ, අපි කල් ගෙවන්නේ. ඒක තමයි අපේ ස්වභාවය. හැම වෙලේම ඉලක්කයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ විදිහේ ඉලක්කයක් ඉදිරියෙන් තියාගෙන තමයි අපි ගමන් කරන්නේ, අපි කටයුතු කරන්නේ. ඉතින් එහෙම ඉලක්කයක් ඉදිරියෙන් තියාගෙන ගමන් කරනකොට, එහෙම ඉලක්කයක් ඉදිරියෙන් තියාගෙන කටයුතු කරනකොට වෙහෙසක් පීඩාවක් මතුවෙන එක ස්වභාවිකයි. දැන් වැඩි ඕනේ නැහැ. ඊයේ යම් කිසි අවුරුදු 12 13ක් වගේ ඇති ළමයාට කොල්ලෙක් කියනවා, මං ඇහුවා මොකද්ද මේ සතුටු හිතෙන අවස්ථාවක්, සතුටක් දැනෙන්නේ මොන වගේ අවස්ථාවකද කියලා. එතකොට මෙයා කියනවා, මම බලාපොරොත්තු වෙච්ච දෙයක් මට ලැබුණොත් සතුටුයි. අර විදි ඉලක්කයක් මං ලං කරගත්තොත් සතුටුයි. විභාගයක් හොඳට පාස් වුණොත් මම සතුටුයි කියලා අනේ එයාගේ අත්දැකීමට අනුව සතුට විග්‍රහ කරනවා. නමුත් ඕකේ තියෙන ගැටලුව තමයි අපි බලාපොරොත්තු වුණ දේවල් ඒ විදිහට අපිට ලැබෙන්නේ නැහැනේ හැමදාම. නොලැබීමත් ජීවිතේ කොටසක්, ලැබීම වගේම. අන්න ඒ වගේ අවස්ථාවක අර සතුට අපෙන් ගිලිහෙනවා නම් අන්න එතකොට මොකද වෙන්නේ? වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. අර විදිහට ඉලක්ක හඹා යාම තුලින්. ඒකෙන් හැබැයි අදහස් කරන්නේ නැහැ ඉලක්ක අනවශ්‍ය ඉලක්ක ඕනේ නැහැ කියලා. නමුත් අපේ සතුට මෙන්න මේ ළඟා කරගන්න දේවල් මත, මේ ඉලක්ක මත පදනම් වෙලා තියෙනවා නම් අන්න එතකොට මොකද වෙන්නේ? හැම වෙලේම ඒක අපිට වෙහෙස දනවන සුළුයි. මෙතෙන්ට යආ ගන්න ඕනේ ඉක්මනට කියලා ඔන්න ඉතින් ගමනේ යදෙනවා. මේ දේ ලං කරගන්න ඕනේ ඉක්මනට කියලා ඔන්න ඉතින් වෙහෙසෙනවා. ඊට පස්සේ මෙයාව හම්බ වෙන්න ඕනි ඉක්මනට කියලා ඔන්න ගමන් කරනවා. ඉතින් ওই විදිහේ ස්වභාවයක් තමයි අපි තුල තියෙන්නේ. අපිට අර process එක වැඩක් නැහැ. අපිට කොහොම හරි ඒක ලං කරගන්න තමයි ඕනේ. යන විදිහ වැඩක් නැහැ. එතෙන්ට යආගන්න තමයි ඕනේ. පුද්ගලයා පිළිබඳ ගනුදෙනු කිරීමක් වැඩක් නැහැ. අපේ වැඩ කටයුතු තමයි එයා හරහා සිද්ධ වෙන්න ඕනේ. මොන විදිහේ ස්වභාවයක් අපි ළඟ වැඩි වැඩියෙන් තියෙනවා. බැරිලාවත් කෙනෙක් කිව්වොත් ඔයාට මට දව්වක් කරන්න පුළුවන් අටහ මාරෙන් පස්සේ. අටහ මාරට මාර වෙනකන් මට තියෙනවා වැඩසටහනක්. අටහ මාර වෙනකම් මට තියෙනවා සම්බන්ධ වෙන්න පොරොන්දු වෙච්ච දෙයක් කියලා එහෙම කෙනෙක්ට කිව්වොත් ආනෝ මගේ වැඩේ පටන් ගන්න 8:29ට බැරිද ඒකට සම්බන්ධ වෙන්න කියලා. අන්න ඔය වගේ තමයි ගොඩ දෙනෙක්. එහෙම ස්වභාවිකින් තමයි ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. අර විදිහට පුද්ගලයා ඇසුරු කරාට, දේවල් ලංකර ගන්න උත්සාහ කරාට, අර විදිහට විවිධ ස්ථානවලට යන්න උත්සාහ කරාට එයාට මේ ප්‍රොසෙස් එක වැඩක් නැහැ. මේ යන ගමන එයාට අදාල් නැහැ. එයාට ඕනේ අර ස්ථානෙට යන්න. මේ පුද්ගලයා එක ගනුදෙනු කිරීම එයාට අදාල් නැහැ. එයාට ඕනේ ආහාරහා අර වැඩේ කරගන්න. මේ දේ පිළිබඳ අදහසක් නැහැ. එයාට ඕනේ ඒ දේ ලං කරගන්න. ওই විදිහේ ස්වභාවයක් තියෙනවා. අපි අර මුල් කොටස බයිපාස් කළා හරි කමක් නැහැ ගියාට. අන්න අපේ වැඩේ කෙරෙනවා නම්, අපි එන්ඩේට යනවා නම්, මේ පුද්ගලයා අපිට අවශ්‍ය විදිහට කටයුතු කරනවා නම්, ඔන්න ඔය විදිහේ ගමනක්, ඔන්න ඔය විදිහේ ජීවිතයක් තමයි අපි වැඩි හරියක් ගෙවන්නේ. ඉතින් එහෙම කල් ගෙවනකොට අපිට දකින්න පුළුවන් සමහර විට අපි හිතමු ඔන්න තමුන් අර අලංකාර නර්තනයක් ඉදිරිපත් කරන බැලරීනා කෙනෙක්. එයා මොන විදිහටද එයා මේ නටලා නටලා ඉවර කරගන්න අදහසින් නටනවා නම් ඒක එච්චරම සාර්ථකද කියලා අපිට අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු වේදිකාවකට නැගලා ශාස්ත්‍රීය සංගීතයක් වාදනය කරන සංගීත ශිල්පියෙක්. මෙයා මේක ඉක්මනට ගාලා ගාලා මේ පිටු ටික පෙරලා දාලා ඉවර කරන අදහසින්ද මේ සෙල්ලම් කරන්නේ? නෑ, අර විදිහේ නර්තනයක් ඉදිරිපත් කරන බැලරීනා කෙනෙක් වේවා, මේ විදිහට ශාස්ත්‍රීය සංගීතයක් ඉදිරිපත් කරන සංගීත ශිල්පියෙක් වේවා, එයා හැම වෙලේම මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි යාට අදාළ. එයාට මේ නැටුම ඉවර කරන අදහසින් නටනවා නම් ඒක මහ ගොන් නැටිල්ලක් වෙනවා. එහෙම නැත්නම් අර විදිහට මේ වාදනය කරලා ඉවර කරන අදහසින් වාදනය කරනවා, ඒක මහ ගොන් වැඩක් වෙනවා. ඒ වෙනුවට එයා හැම වෙලේම අර ප්‍රොසෙස් එක තමයි එයා එන්ජොයි කරන්න ඕනි. මම මේ නර්තනයක යෙදෙනවා. මම මේ සංගීත භාණ්ඩයක් වාදනය කරනවා. අන්න මොකද වෙන්නේ? ඒ ප්‍රොසෙස් එක එන්ජොයි කරන්න පුළුවන් නම් ඒ යන ගමන, ජර්නි එක අපි කියන්නේ, ජර්නි එක ඩෙස්ටිනේෂන් එක වෙනුවට, එන් ගෝල් එක වෙනුවට ප්‍රොසෙස් එක එන්ජොයි කරනවා. ජර්නි එක එන්ජොයි කරනවා. ගමන ඉලක්කය වෙනුවට ගමන අගය කරනවා. අන්න එහෙම කරන්න පුළුවන් නම් අපිට ගොඩක් වෙලාවට අන්න මොකද වෙන්නේ? යම් කිසි විදියක සැනසීමක්, විවේකයක් ඉබේම මතුවලා එනවා. ඒකනේ සාමාන්‍යයෙන් අර විදියේ නර්තනයකට පස්සේ කාටත් අන්න හිතට විවේකයක්, සතුටක් දැනෙනවා. නිකන් අපි හිතමු නිකන් පාටිකකට ගිහිල්ලා පොඩ්ඩක් ඩාන්ස් කරත් නිකන් පොඩ්ඩක් නිකන් විවේකයක්, සතුටක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒ මොකද නටල ඉවර කරගන්න අදහසින් නෙමෙයිනේ මේ වැඩේ කරන්නේ. එකට නටලා නටලා ඉවර කරගන්න ඕනේ කියලා ගිහිල්ලා නටනවා නෙමෙයි. එහෙම කට්ටියත් ඉන්න පුළුවන් ඉතින් එක්කිනෙ දෙන්නේ. මේ ගොඩ දෙනෙක් එහෙම නැහැ. මේ ප්‍රොසෙස් එක. අනේ එතකොට මොකද වෙන්නේ? ප්‍රොසෙස් එක අගේ කිරීම නොදැනී හරි නොදැන හරි මේ ප්‍රොසෙස් එක අගේ කිරීම නිසා, අර විදියට අර ජර්නි එක අගේ කිරීම නිසා අපිට විවේකයක්, සතුටක් දැනෙනවා. ඔන්න ඕක තමයි නිවැරදි සතුටක්, නිවැරදි විවේකයක් ලං කරගන්න පුළුවන් ක්‍රමවේදේ. අර විදියට ඉලක්ක මත අපේ සතුට රඳා පවතිනවා නම් ඒක බොහොම අවිනිශ්චිත සතුටක් කියලා අපිට කියන්න පුළුවන්. ඉලක්ක මත අපේ විවේකය රඳා පවතිනවා නම් බොහොම අවිනිශ්චිත විවේකයක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද දවසකට ඒක තියෙනවා, දවසකට නැහැ. දවසකට බොහොම විවේකයෙන් කල් ගෙවනවා, දවසකට අවුල්. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් සහිතවනේ තියෙන්නේ මේ වැඩේ. එහෙනම් අපිට පුළුවන් නම් අන්න වැඩි වැඩියෙන් මේ ඩෙස්ටිනේෂන් එක වෙනුවට ජර්නි එක අගේ කරන්න, මේ ගෝල් එක වෙනුවට ඒකට යන ප්‍රොසෙස් එක අගේ කරන්න. අන්න ඒක තමයි අපිට නිවැරදි විවේකයක්, සතුටක් ලබා දෙන ක්‍රමය. ඒක තමයි වෙන්නේ අර නර්තනයක් ඉදිරිපත් කරනකොට වෙන්නේ ඒක. අර විදියට වාදන භාණ්ඩයක් වාදනය කරනකොට වෙන්නේ ඒක. ඒක නොදැනීම අපි ඒ ජර්නි එක අගේ කරනවා. එතකොට වාදනය කරන නර්තනය කරන එක්කෙනාට වගේ වටපිටාව ඉන්න කට්ටියටත් බොහොම විවේකයක් සතුටක් තමුන්ගේ හිතට දැනෙනවා. වැරදිලා හරි මේ ජර්නි එක අගේ කිරීම නිසා කියලා කෙනෙක් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වගේ උත්සාහයක් තමයි අපි මේ දරන්නේ යම් කිසි විදියක පුහුණුවක නාමෙන්. දැන් අද මේ ඉදිරිපත් කරගත් ගාථාවත් අන්න ඒ විදියට අපි කියන්නේ ඩෙස්ටිනේෂන් එකක් අගය කරමින් ගියපු කෙනෙක් අන්න ජර්නි එක අගය කිරීමක් පිළිබඳ කතාබහක් තමයි. ඉතින් මේ කතන්දරේ මේ කියන තැනැත්තා තැනැත්තිගේ කතාවේ නම් මේ විදිහේ කොටස් දෙකක් විදිහට තමයි සඳහන් වෙන්නේ. පළවෙනි කොටස නම් කවුරුත් අහලා පුරුදුයි. අර මල දරුවෙක් අරගෙන බේත් හොයාගෙන ගිය අම්මා ගැන කතාවක් තමයි මේ. එතකොට අන්න කොහොමාරි මේ දරුවාට පණ ගන්න ඕනේ කියන අදහසින් ගමන් කරා. කොහොමාරි මේක ලං කර ගන්න ඕනේ කියන අදහසින් ගමන් කරා. නොයෙකුත් උත්සාහ දැරුවා. නොයෙකුත් පිටිපස්සේ දේවල් පිටිපස්සේ ගියා. ගියාට මොකද සැනසීමක් ලැබුණේ නැහැ. ගියාට මොකද ඒ විදිහේ ළඟා කර ගැනීමක් ලං කර ගැනීමක් කරගන්න බැරි වුණා. ඉතින් එහෙම කල් ගෙවපු කෙනෙක් අන්න භාග්‍යවතුන් වහන්සේගේ උපක්‍රමයක් හරහා යම් කිසි විදියක යාට කියනවා මෙන්න මේ විදියට පුළුවන් ද අබහුරක් අරගෙන එන්න. අයියෝ අබහුරක් නම් ගෙනාලා දෙන්නම් බේතට කියලා යන්න හදනකොට දැන් මේ මොකටද මේ අර මල දරුවට පණ ගන්න තමයි උත්සාහය. උන්ට කියනවානේ අබහුරක් නම් ඕනේ තමයි, හැබැයි නොමලගේකින්, මැරුණ නැතිගේකින්, කෙනෙක් මලේ නැතිගේකින් කියලා තමයි කියන්නේ. එතකොට අන්න මොකද වෙන්නේ, පොඩ්ඩක් වචනේ තහගෙන නික්මිලා යනවා. ඊළඟ බේතකට අබහුරක් තියනවාද කියලා ඇහුවාම තියනවා කියලා අරගෙන ඇවිල්ලා අතර දෙනකොට අහනවා මේ ගෙදර කවුරු හරි මැරිලා එහෙම තියනවාද. අයියෝ මේ ඉන්න කට්ටියට වැඩියෙන් මල මැරුණු කට්ටිය තමයි වැඩි. එහෙනම් ඕක හරියන්නේ නැහැ කියලා ඊළඟ ගෙදෙට්ට යනවා. ඒකෙත් අර ඉදිරිය විමසලා බලනවා. ඒකත් හරියන්නේ නැහැ කියලා ඊළඟ ගෙදෙට්ට යනවා. ආපහු විමසලා බලනවා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි භාග්‍යවතුන් වහන්සේ දෙන්නේ කමටහනට. එහෙම නැත්නම් අපි හිතමු මේ එනේන අරමුණේ හරයක් තියනවාද කියලා විමසලා බලනවා. මේ විදිහට නොමලගයක් තියනවාද, නොමලගයකින් අබහුරක් හොයාගන්න පුළුවන්ද කියලා විමසලා බලනවා. අන්න ඒ විදිහ අවදිව අන්න ඒ විදිහ විමසුම් සහගත බැල්මකින් බැලුවොත් තේරෙනවා මේ කොයි දේ ආවත්, කොයි අරමුණාවත්, කොයි විදිහේ පොරොන්දු දීගෙන ආවත්, කොයි විදිහේ මූණත් ආඩුවක් පෙන්නාගෙන ආවත් ඒ හැමෝම අන්න අර විදිහේ නියම හරයක් නැති ස්වභාවයක්, නියම අර විදිහේ ළඟා කර ගැනීමක් නැති ස්වභාවයක් තියෙනවා. දැන් ඕක තමයි යම් කිසි දියක මේ සතිමත් පුහුණුව කියලා කෙනෙක්ට අපිට පෙන්වන්න පුළුවන්. එයාට අපි කියනවා හොඳට අවදි වෙන්න, හොඳට විමසුම් සහගත වෙන්න. විමසුම් සහගත වෙලා අවදි වෙලා බලන්න මේ එන එන දේ කොයි දේ හරි මේ විදියට ස්ථාවර දෙයක්, හරවත් දෙයක්, ඉතුරු වෙන දෙයක් තියෙනවද කියලා. ආයා කියනවා ඊට පස්සේ එහෙනම් ආ මම බලන්නම් කියලා ඔන්න ඉතින් බලනවා. මුලින් හිතෙනවා ඔන්න හිතවිල්ලක් ආවා, හිතවිල්ලේ නම් ඔන්න ස්ථාවර දෙයක් තියෙනවා වගේ. මේක රාග හිතවිල්ලක්, මේ රාගය කියන එක හරි භයානකයි, රාගෙ දිගටම පෙවුනොත් හරි ප්‍රශ්නයක් වෙනවා කියන අදහසින් මෙයා වැඩේ පටන් ගන්න. නමුත් පොඩ්ඩක් නැවත නැවත විමසලා බැලුවොත් අන්න තේරෙනවා ඒකත් අර විදිහේ හරයක්, ස්ථාවර හරයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒකත් ගිලිහිලා යනවා ටික දවස් ටික වෙලාවකින්. ඊළඟට එනවා අපි හිතමු වෙනත් හරමුණක්, වෙන දෙයක් එනවා, ලස්සන රූපයක් එනවා අපිට පිටාවේ පේන. ආ ඒකනම් ස්ථාවරයි, ඒකනම් ස්ථිරයි කියන අදහස අපිට නැවතත් මතුවෙලා එනවා. මතුවෙලාවට මොකද පොඩ්ඩක් නැවත නැවත විමසලා බලන්න, නැවත නැවත පරීක්ෂා කරලා බලන්න, හොඳට ඇස්සරලා බලන්න කියලා කිව්වොත් තේරෙනවා ඒකෙත් අහවර වීමක් ඇත. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක තමයි අපි මේ නිරත වෙලා ඉන්නේ. නිරන්තරයෙන් නැවත නැවත විවිධ දේවල් එනවා, ඒක හරවත් විදිහට පේනවා. පොඩ්ඩක් විමසලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් ඒකෙත් නැහැ. ඊළඟ එකේ තියෙයි කියලා හිතෙනවා. ඒක හරවත් විදිහට පේනවා. පොඩ්ඩක් විමසලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් ඒකෙත් නැහැ. ඊට පස්සේ කේතියේ කියලා හිතෙනවා. ඒක හරවත් විදියට පේනවා. පොඩ්ඩක් විමසලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් ඒකෙත් නැහැ. මොන විදිහේ ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එතකොට නැවත නැවත හිතෙනවා නොමලගේකින් අබහවුරක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අන්න එහෙම හැකියාවක්, එහෙම ශක්තියක් ලැබෙන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ? නැවත නැවත අන්න තේරෙනවා මේ හැම ගේකම මල ස්වභාවයක් ඇති. එහෙම නැත්නම් මේ හැම අරමුණක්ම මියෙන ස්වභාවයක් ඇති. ඕක තමයි ඔන්න ඔය කියන සරල පුහුණුව. බලන්න මේ ඉන එකක් තියනවද නොමැරෙන ස්වභාවයක් ඇති අරමුණක් තියනවද කියලා. ස්ථාවර අරමුණක් තියනවද කියලා. ඒකට පොඩ්ඩක් ඉදින් පොඩ්ඩක් විවේකයෙන් බලන්න ඕනේ එක දෙයක්. අනිත් එක තමයි එනේ උන්ට බය වෙන්නේ නැතුව බලන්න ඕනේ. අපි සාමාන්‍ය එනකොටම බය වෙනවනේ. අපි හිතනවා අම්මෝ රාගි, අම්මෝ ද්වේෂි, අම්මෝ ඉරිසියාව කියලා. ඔන්න ඔය විදිහට අම්මෝ ඇබ්බැහි කියලා ඔන්න ඔය විදිහට බීතියක් ඉදිරියෙන් තියාගෙන තමයි බලන්නේ. අර එන්න කලින්ම නිකන් පොඩ්ඩක් නිකන් සැලීලා ඉවරයි. යකෙක් යකෙක් කියලා පොඩ්ඩක් ඉතින් බය වෙලා ඉවරයි. යකෙක් වෙන්නත් පුළුවන්. ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්නකෝ ඇත්තටම යකෙක්ද කියලා. එතන නිකන් ඩෙන්ටි කාඩ් එක ඉල්ලලා ගන්න ඕනේ. බලන්න ඕනේ. අපි තමයි ඒකෙත් ලියවිලා තියෙනවා නරීරි යකා කියලා තියෙනවා නේද? අන්න බය වුණාට කමක් නැහැ. බලන්නට කවන්නේ අපි ඩෙන්ටි චෙක් කරන්නෙත් නෑ. ඈත දැක්ක පමණින් යකෙක් යකෙක් කිව්වට ඔය කියන තරම් යක්කු නෑ. අන්න ඒ සරලත්වය, ඒ විමසිලි සහගත බැල්ම, ඒ විවෘත භාවය විතරයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ විවෘත භාවය තියෙනවා නම් ඒ කමටහන අපිට ලැබිලා තියෙනවා නම් බැලූ බැලූ අරමුණ බිඳෙන සුළුයි. බැලූ බැලූ අරමුණ මියෙන සුළුයි. අන්න ඒ මියෙන බව, බිඳෙන බව දැනගන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතරින් එහාට වෙන දෙයක් අවශ්‍ය නැහැ. එතනින් එහාට වෙන උපක්‍රමයක් අවශ්‍ය නැහැ. නැවත නැවත බලනවා. නොමලගයක් තියනවාද? මේ විදිහට නොමෙරෙන අරමුණක් තියනවාද කියන බැල්මෙන් නැවත නැවත බලනවා. නැවත නැවත විමසනවා. විමසලා විමසලා බලනකොට නැවත නැවත හොඳින් විස්තර සහිතව බලනකොට තේරෙනවා හැම අරමුණක්ම මැරෙන අසුළුයි. මැරෙන අසුළුයි. ඒ විදිහේ වෙනසකට, පරිවර්තනයකට ලක් වෙන අසුළුයි. අන්න ඒක දක්න අසුළුව, ඒක බලන අසුළුව තමයි වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඊයේ කෙනෙක් කියනවා තමුන්ගේ සතිමත් අත්දැකීමක් පිළිබඳ. මම මේ ෆෝමල් මෙඩිටේෂන් නම් නෙමෙයි, සිහියේ වාඩි වෙලා ඉන්න ඇවිදින වෙලාවක් නෙමෙයි. ඒ වෙනුවට මම සරලව ගිහිල්ලා මේ විවේකීව නිකන් ඉන්න වෙලාවක, යම් කිසි කල්ගත කරන වෙලාවක මම පොඩ්ඩක් බැලුවා මේ එන දේවල් ස්ථාවරද, එන දේවල් නොමියෙන සුළුද, එන දේවල් මේ විදිහට වෙනස් නොවන සුළුද කියලා මම බැලුවා. ඒ බලනකොට බලනකොට මට තේරුණ දේ තමයි ඔන්න එනවා යම් කිසි විදියක වතුර ටිකක් වොන්න ඕනේයි කියලා අදහසක්. ටිකක් වෙලා ඉඳලා බැලුවොත් ඒකත් නැහැ. ඔන්න එනවා වැසිකිළියට යන්න ඕනේ කියලා අදහසක්. ටිකක් වෙලා ඉඳලා බැලුවොත් ඒකත් නැහැ. ඔන්න එනවා ටීවී එක බලමුයි කියලා අදහසක්. ටිකක් වෙලා ඉඳලා බැලුවොත් ඒකත් නැහැ. ඔන්න එනවා මේ විදියට කෙනෙක් හමු වුණොත් හොඳයි කියලා අදහසක්. ටිකක් වෙලා බැලුවොත් ඒකත් නැහැ. ඔන්න ඔය විදිහට තේරෙනවා මේ එන හැම අරමුණක්ම මියෙන අසුළුයි. මියෙන අසුළුයි. ඔන්නක තමයි දෙන කමටහන රිසා ගෞතමීට. අන්න මේ විදිහේ කමටහනක් ලබා දෙනවා. මේ විදිහේ දෙයක් ප්‍රකාශ කරනවා. මේ විදිහට නොමියෙන අරමුණක්, මියෙන්නේ නැති අරමුණක් තියනවාද කියලා විවෘත මනසින් බලන්න කියලා විතරයි කියන්නේ. අන්න ඒක තමයි අපි යම් කිසි විදියක මේ සතිමත් වුණුව විදියටත් කෙනෙක්ට ලබා දෙන්නේ. නැවත නැවත කියනවා මේ විවේකීව විවෘතව බලන්න. බලනකොට බලනකොට තේරෙනවා මේ කියන ආකාරයේ නොමියෙන අරමුණක්, මියෙන්නේ නැති අරමුණක් නැහැ. එහෙම දකින්නකොට කෙනෙක්ට ගොඩක් වෙලාවට භීතිකාවක් තමයි එන්නේ. මහා නිකං අර අපි කියන්නේ existentialism bummer මේ එහෙනම් මේ වැඩක් නෑ ජීවත් වෙලා. මොකද්ද මේකේ තේරුම? වගේ ඔන්න ඔය වගේ හැඟීමක්, ඔන්න ඔය වගේ අදහසක් ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙලා එනවා. මහා එපා කරුවාවක් ඉදිරිපත් වෙලා එනවා. සාමාන්‍යයෙන් භාවනාවක් ඔය විදිහට ටිකෙන් ටික පටන් අරන් කරගෙන යන කෙනෙක්ට කාලෙකදී ඔය හැඟීම එනවා. මොකද එන හැඟීම? අන්න අර විදිහට මේ සියල්ල බිඳෙන සුළු නම්, සියල්ල මියෙන සුළු නම්, මොකද්ද මේකෙන් ඇති වැඩේ? මොකද්ද කොහොමද මේකෙන් මම ගැලවෙන්නේ? අර නිකන් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියන වගේ හැඟීමක්. මේ කිසි දෙයකින් වැඩක් නැහැ, කිසි දෙයක් තේරුමක් නැහැ වගේ කියන හැඟීමක්. ඒ විදිහේ දෙයක් ඉදිරිපත් වෙලා එනවා. නමුත් අන්න නැවත නැවත ඒ වගේ කෙනෙක්ගේ කමඨහන් සුද්ධ කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේ නැවත නැවත ඒ වගේ කෙනෙක්ට කමඨහන් දෙනවා. දීලා කියනවා, හරි ඕක නම් ඇත්ත තමයි. තාමත් හැබැයි ඕකෙන් ගැලවිලා නැහැ. තාමත් හැබැයි ඕකෙන් මිදිලා නැහැ. දැන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? එපා කරුවා වගේ අදහසක්. එපා කරුවා වගේ අදහස හොඳයි. මෙච්චර කාලයක් හිතුවා මේක නොමියෙන සුළුයි, මේක සදාකල් පවතින සුළුයි කියලා. නමුත් දැන් මියෙන සුළුයි කියන හැඟීම ඇවිල්ලා තියෙනවා. මියෙන සුළුයි කියලා හැඟීම ආව ගමන් කෙනෙක්ට එන්නේ අනිත් පැත්තට නිකන් අපිරියාවක්, එපා කරපු ගතියක්, ද්වේෂ සහගත ගතියක් වගේ එකක් තමයි එන්නේ ගොඩක් වෙලාවට. ඒ වෙලාවට කමඨාන් සුද්ධ විය යුතුයි. ඒ වෙලාවට යම් කිසි විදියක මාර්ගය, නිවැරදි මාර්ගය පෙන්විය යුතුයි. මොකද්ද සුද්ධ විය යුතු කමඨහන? මොකද්ද පෙන්විය යුතු නිවැරදි මාර්ගය? අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා, ඇත්ත තමයි, ඔය කතාව හරි තමයි, මේ එන දේවල් මියෙන සුළු තමයි. හැබැයි ඔතනින් වැඩේ ඉවර නෑ. තාම නිවැරදි නිවීමක් ලැබිලා නෑ. ඒ වෙනුවට දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් පොඩ්ඩක් කමටහන අලුත් එකක් දෙනවා. මොකක්ද අලුත් එක? කියනවා, ඔය අරමුණු නම් මියෙන සුළු තමයි. මෙච්චර කාලෙක ඔක දැක්කේ නෑනේ. දැන් දැකපු එක හොඳයි. දැන් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැන් එහෙනම් මේ ජර්නි එක අගය කරන්න. අර විදිහේ ඉලක්ක, ඩෙස්ටිනේෂන් වෙනුවට මෙන්න මේ ප්‍රොසෙස් එක, මේ ජර්නි එක වැඩි වැඩියෙන් අගය කරන්න. එනේන අරමුණ මියෙන සුළු නම් අපිට ලොකු ස්ථාවරයක්, ලොකු අනාගත සැලසුම් හදන්න බෑ. එහෙනම් කරන්න තියෙන එකම දේ මොකද්ද? ඔන්න ඔය යන යන මොහොත, තබන තබන පියවර, කන කන බත්කට, ගන්න ගන්න හුස්ම, අන්න ඒක අගය කරන්න කියන අදහස භාග්‍යවතුන් වහන්සේ දෙනවා. ඔන්න කමටහන පොඩ්ඩක් වෙනස් කරා දැන්. පොඩ්ඩක් නිකන් අනිත් පැත්ත හැරෙව්වා. අන්න මේ විදියට වෙනසක් කරනවා. අන්න ඒ වෙනස් කරපු කමටහන තමයි දෙවනි ගාථාවෙන් සඳහන් වෙන්නේ. පළවෙනි ගාථාව නම් අපි කිව්වෙත් නැහැ. ඒක කලින්ම කියලා තියෙනවා. මම පළවෙනිම බණ කිව්වේ තෝබේ ගාථාවෙන්ද කොහෙද? මේකෙන් එසේ වෙදන් මං කියන්නේ මම පළවෙනි බණ. මේ දෙවනි ගාථාව තමයි අද ඉදිරියෙන් තිබ්බේ. අන්න කියනවා, යෝච වස්ස සතං ජීවේ පස්සං අමතං පදං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතං අමතං පදං. මේ විදිහට නොයෙකුත් ඉලක්ක, නොයෙකුත් ඩෙස්ටිනේෂන් ඔස්සේ හඹා යමින් අවුරුදු 100ක් ගත කරත් වැඩක් නැහැ. ඒ විදිහේ ගත කිරීමක් අගය කරන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මේ එක දවසක් හරි කමක් නැහැ, මෙන්න මේ ජර්නි එක අගය කරමින් ගත කරන්න, මේ යන ප්‍රොසෙස් එක අගය කරමින් ගත කරන්න කියන අදහස, කියන උපදේශ මෙන්න මේ කාන්තාවට භාග්‍යතුන් වහන්සේ ලබා දෙනවා. ඉතින් එන්නේ උපසිද්දේශත් එක්ක සඳහන් වෙන්නේ මොකද්ද? මෙයා දවසක් නොයෙකුත් වත්පිළිවෙත් කරනවා, පහන් දල්ලනවා, අමදිනවා, මේ විදිහේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්නවා. දැන් අර කමටහනෙනින් තියෙන්නේ ආ පහන් දල්වනවා නම් පහන් දල්වන එක අගය කරන්න, ඒකත් එක්ක ඉන්න. පොහොය ගෙයි වත් කරනවා නම් ඒ වත් කරන එකත් එක්ක ඉන්න කියලා ඔන්න ඒ ආකාරයෙන් මේ පහන් දල්වන බව දැනගනිමින්, මේ විදියට පොහොය ගෙයි වත් කරන බව දැනගනිමින්, මේ විදියට අමදින බව දැනගනිමින් මේ දැනැත්ති කල් ගෙවනවා. ඒ විදිහේ කල් ගෙවනකොට, ඒ විදිහේ උත්සාහ කරනකොට අන්න සඳහන් වෙන්නේ මොකද්ද? මේ යම් කිසි විදියක නිවැරදි නිවීමක් මේ තැනැත්ති තුළ ඇති වුණා. මේ විදිහේ යම් කිසි නිවැරදි සැනසීමක් මෙයා ලං කරගත්තා කියලා. අන්න ඒ විදිහේ උත්සාහයක් තමයි ටිකෙන් ටික ගෙනහලා නවත්තන තැන. ඇත්ත තමයි බිඳේ නාසුලුයි, ඇත්ත තමයි මීයේ නාසුලුයි. හැබැයි ඒකෙන් එපා වෙලා ඒකට ද්වේෂ කරලා ගිහිල්ලා දිවි නහගත්තට වැඩේ ඉවර නෑ. දිවි නහගන්නත් හරි ලේසියි ඒ වෙලාවට. මේ සියල්ල බිඳේ නාසුලු නම්, සියල්ල මීයේ නාසුලු නම් මොකද්ද මේකෙන් ඇති වැඩේ කියලා ඔන්න ඔය භෞතිකවාදීනුත් ගිහිල්ලා දිවි නහගන්නවා. දැන් මේ භෞතිකවාදයෙන් අපිට කිව්වනේ මෙන්න මේ විදිහේ සුරංගනා ලෝකයක් පාරාදීසයක් මවලා දෙනවා කියලා කිව්වා. දැන් ඔය ටෝකියෝ වගේ නගරයක් ගත්තොත් ඔන්න පාරාදීසෙ මවලා දීලා තියෙනවා. මේ කට්ටියත් කොහොම හරි අනේ ඉතින් කොහොම හරි මේ යාන්ත්‍රා කරගෙන බල දැක බලා ගත යුතුයි කියලා ඔන්න බත් මුලකුත් බැඳගෙන ටෝකියෝ යනවා. ගිහිල්ලා යාන්ත්‍රා කරගන්නවා ඈ අර විදිහට වන්දනා කරගන්නවා. කරගත්තට මොකද ඔන්න දැන් අන්න පාරාදීසෙ මිහිපිට මවලා තියෙනවා. හැබැයි වැඩිම දිවි නසා ගැනීම තියෙන නගරේ වැඩිම ඩිප්‍රෙෂන් වැඩිම අර විදියට මේ තරුණ දරුවෝ නොයිකුත් පිස්සු විකාර කරන නගරයක්. ඇයි ඒ? අන්න මේ පාරාදීසේ නම් මවලා දුන්නා තමයි. නමුත් තේරෙනවා ඒ පාරාදීසේ අපේ ඇස් ඉදිරිපිටම නැවතත් බිමට සමතලා වෙනවා. මේ දීපු පොරොන්දු මේ භෞතිකවාදය විසින් මොකද්දෝ හිස්තැනක් අවුලක් අඩුපාඩුවක් තියෙනවා. මෙහෙ නෙමෙයි අඟහරු ලෝකෙ ගිහිල්ලා පාරාදීසයක් හැදුවත් ඕක අහවර කරන්න බෑ. බැරි හේතුව මොකක්ද? අන්න අරක තමයි හේතුව. මේ කියන කතාව තමයි හේතුව. නැවත නැවත මේවයේ වෙනස් වීමක් මරණයක් තියෙනවා. ඒ මරණය කොයි විදියට කරත් නවත්තන්න බෑ. එතකොට ගොඩක් වෙලාවට මේ විදිය දකින්නකොට මේ විදිය මරණයක් දකින්නකොට කෙනෙක්ට ඒක එපා වෙනවා. තමන් ලං කරගත්ත දේවල් කිසි දෙක හරයක් නැහැ. අධ්‍යාපනය ලබා ගත්තා, රැකිරක්ෂා හොයාගත්තා, සල්ලි හොයාගත්තා, මේ විදිහට කාන්තාවෝ පුරුෂයෝ ලං කරගත්තා, රස රස කෑම කෑවා. කෑවට මොකද? ඒ හැම දෙයක්ම මියේ නාසුලුයි, නැති වෙන සුළුයි. එතකොට ඩිප්‍රෙෂන් හැදෙන එක අහන දෙයක් නෙමෙයිනේ. ඩිප්‍රෙෂන් හැදෙන එක අහන දෙයක් නෙමෙයි. අර විදිහට දිවි නසා ගන්න හිතෙන එක අහන දෙයක් නෙමෙයි. නමුත් අන්න එහෙම දිවි නසා ගත්තයි කියලා සැනසීමක් ලැබපු කෙනෙක් නැත. ඔය සමහර වෙලාවට දැන් අද කාලේ කියන near death experiences. අනේ බලන්නකෝ ලස්සන නිකන් පා වෙලා යනවා වගේ දැනුණනේ. මේ කවුද කියන්නේ? මේ මැරිලා ආපහු ආපු කට්ටිය කියන්නේ. මැරෙන්න ගිහිල්ලා ආපහු ආපු කට්ටිය කියන්නේ. පා වෙලා යනවා වගේ දැනුණා. මුතු නිකන් ආලෝකයක් වගේ දැක්කා. ආලෝකයේ දිහාවට යන්න, ආලෝකයේ දිහාවට යන්න කියලා අර මට පරණ පුරුදු කෑ ගැහිල්ල මතක් වුණා කියලා අන්න කියනවා. බැලුවහම 90%ක් විතර ආයෙහෙම කට්ටිය තමයි ඉන්නේ. ඔක්කොම නිකන් ආලෝකයක් සුන්දරත්වයක් තමයි ඒගොල්ලෝ දැකලා තියෙන්නේ. කවුරුත් නැහැ ගිනි ජාලා දැකපු කට්ටිය. කවුරුත් නැහැ අඳුරක් දැකපු කට්ටිය කියලා කියනවා. ඉතින් අර පොතක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, ආ ඉතින් එහෙම වෙන්න පුළුවන්. පොඩ්ඩක් නිකන් ඔය කෙමිකල් සවුල් වෙලා යනකොට බ්‍රේන් එකේ මැරෙන වෙලාවේදී. හැබැයි ඉතින් ආලෝකයක් දුටුපමණින් 90%ක් නිවන් ගියා කියලවත් 90%ක් දිව්‍ය ලෝකෙ ගියා කියලවත් හිතන්න එපා. ඌරොත් මරන්න අරන් යනකම් මරණයට කැප වෙනකම් හරි ජොලියෙන් තමයි උන් කල් ගෙවන්නෙත්. ගාගෙන හරි ජොලියෙන් උනුත් කල් ගෙවනවා අර බෙල්ල කපන වෙලා වෙනකම්. ඔන්න ඔය විදිහේ යථාර්ථයක් තමයි තියෙන්නේ. ඔය නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියලා කියන්නේ නැදුවොත් 90%ක් විතර යනවා දිව්‍ය ලෝකේ. 100%ක් නිවන්ම තමයි ගිහිලා තියෙන්නේ කියලා බොරු කතන්දර. එහෙම නිවන් යනවා නම් ඉතින් බුද්ධ දේශනාව බොරුනි. බුදුහාමුදුරු මොකද්ද කියන්නේ? මිය පිට පස් මහා පොළවේ පස් ලෝක තමයි දෙන සමබරතාවය. මේ මැරෙන යෝන්ගෙන් අන්න මහා පොළවේ පස් ප්‍රමාවගේ ප්‍රමාණයක් අපාය. අපාය හතර අපාය තියෙනවානේ. හතර අපාය ගැන තමයි කියන්නේ. අපාය භූමිය වලට තමයි වැටෙන්නේ. මිය පිට පස් වගේ ප්‍රමාණයක් සුගතියේ. ඒ කියන්නේ කොහෙද? මනුස්ස ලෝකේ ඉඳලා උඩ. මේ දෙවිවරු මලත් ඔය වගේ, බ්‍රහ්මයෝ මලත් ඔය වගේ කියලා කියනවා. ඉතින් අපිට නනේ දෙවියෝ මලාම නම් දිව්‍ය ලෝකෙ මෙච්චර ඉඳපු නිසා membership එක තව ඇති, තව කාලයක් ඉන්න පුළුවන් වෙයි, ආපහු ඇවිල්ලා වැඩ ගන්න පුළුවන් වෙයි කියලා. නෑ, දෙවිවරු මලත් මිය පිට පස් මහ පොළොවේ පස්. බ්‍රහ්මයෝ අච්චර අර නිකන් මා වැඩ කැරි දාගෙන මම නම් මේ ලෝකේ අස්තිර වුණාට මම ස්ථිරයි කියලා හිතාගෙන ඉඳපු කට්ටිය. ඒගොල්ලෝ මලත් අර විදිහට තමයි මෙන්නන්නේ. ඒතර මැරෙන මැරෙන යෝගෙන් වැඩි හරියක් අපාය භූමිවල තමයි කල් ගෙවන්නේ. කවදාවත් ඕවර් ක්‍රවුඩඩ් වෙන්නෙත් නැහෙනේ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඕන තරම් ඉඩ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන්න ඔය නිකන් සත්වයෝ වුණත් ඔය කුඹි රැලක් දිහා කවදාවත් ක්‍රවුඩඩ් නැහැනේ. හැමදාම ඕන තරම් කොච්චර කුඹි දිහත් ඉඳනම් ඇත. තවත් ඇත. වේකන්සි ඇත, අබෑර්තු ඇත. ඉතින් අර මැරෙන මැරෙන උන් ගිහිල්ලා ඔක්කොම ඒ අබෑර්තුවට වැද ගන්නවා. අන්නේ විදිහේ ස්වභාවයක් සහිතයි. එතකොට අර විදිහේ මරණය මේ එනේන දේවල් සියල්ල මැරෙන අසුලුයි කියලා දැකපු පමණින් කෙනෙක්ට නිකන් මහා නිකන් එපා කරපු හැඟීමක් එන්නේ. එපා කරපු හැඟීමක් ආවට එතනින් වැඩේ ඉවර නෑ. මොකද එහෙම දිනහ ගත්තොත්, එහෙම අර විදියට තමුන්ගේ ජීවිතේ තොර කරගත්තොත් අන්න නිවැරදි නිවීමක් නැත. මේකේ මෙන්න මේ ස්වභාවය දැකලා එයා තමුන්ව පරිවර්තනය කරනවා. මොකද්ද පරිවර්තනය කරන්නේ? මෙන්න මේ ඩෙස්ටිනේෂන් එක වෙනුවට ජර්නි එක මං අගේ කරනවා. අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නෑ අර විදියේ ඩෙස්ටිනේෂන් එකක් අගේ කරමින්. මට බැරිද ජර්නි එක අගේ කරමින් එක දවසක් හරි ජීවත් වෙන්න? ඒකනේ නිකන් මරණානුපස්සනාව කියන්නේ ඒක තමයි. ඔබි එච්චර ජීවිතේ ෂුවර් නැත්තම් කොහොමද මේ කල් ගෙවන්නේ? ඒකට කියනවා එහෙනම් කන කන බත් කට අවසාන බත් කට වගේ කන්න. ගන්න ගන්න හුස්ම අවසාන හුස්ම වගේ ගන්න. මේ විදිහට තබන තබන පියවර අවසාන පියවර වගේ තියන්න. ඕක තමයි මරණානුපස්සනාව ගෙනහලා නවත්තන තැන. අන්න කිසා ගෞතමීටත් ඕක තමයි දෙන්නේ. මේ විදිහට මැරෙන බව දැනගන්න කියලා කියනවා. මැරෙන බව දැක ගමන් ඉන්නේ අයියෝ මේක මහ එපා කරපු මල හොන්තුවක් කියලා කියන්නේ අපි නිකන්. අන්න ඒ වගේ හැඟීමක් නෙන්නේ. එතකොට කියනවා හරි ඇත්ත තමයි. හැබැයි දැන් පොඩ්ඩක් වෙනස් විදිහක අදහසක්. දැන් පොඩ්ඩක් කමටහන් සුද්ධ විය යුතුයි. කොහොමද සුද්ධ වෙන්නේ? අන්න කියනවා හරි ඇත්ත තමයි. දැන් මේ දේ දැකගෙන මේ දේ දැනගෙන මේ ජර්නි එක සමාදන් වෙන්න පුළුවන්. ඉතින් එන්නේ ජර්නි එක සමාදන් වෙනවා නම් එයාට තේරෙනවා ඒ ජර්නි එක සමාදන් වීම තුලින්ම අපේ හිත තුල සැනසීමක් විවේකයක් වර්ධනය වෙලා එනවා. අන්න ඒක තමයි අර නොදැනි අපිට අර නර්තනයක් ඉදිරිපත් කරන කෙනෙක්ට නැත්නම් dance කරන කෙනෙක්ට නොදැනීම දැනෙන්නේ සැනසීම. අර විදිය වාදන භාණ්ඩයක් වාදනය කරන කෙනෙක්ට නොදැනීම දැනෙන්නේ ඒ සැනසීම. එයාගේ අදහසක් නෑ කොහොම කොහොම හරි නටලා නටලා ඉවර කරගන්න ඕනේ කියන අදහසක්. වාදනය කළා කළා ඉවර කරගන්න ඕනේ කියන අදහසක් නෑ. ඒකිනොට dancing කියන්නේම අර බැලරීනා කෙනෙක් කියන්නේම මේ විදියේ වාදන භාණ්ඩයක් වාදනය කරනවා කියන්නේම ජර්නි එක තමයි appreciate කරන්න තියෙන්නේ. destination එක නෙමෙයි. ජර්නි එක appreciate කරාද අන්න ඒ appreciate කරපු පමණින් හිත තුල සැනසීමක් විවේකයක් මතුවෙලා එනවා. මතුවෙලා එනවා. ඔබ තමයි වෙන වෙනස. ඔබ තමයි නිවැරදි නිවීම. ඉතින් අද කාලේ අපිට හිතෙන්නේ නැහැනේ අද කාලේ එහෙම මතවාදයක් ප්‍රසිද්ධ නැහැ. අද කාලේ මේ විදිය මතවාදයක් නෙමෙයි පෙන්වන්නේ. එයාට process එක වැඩක් නැහැ. එයාට journey එක වැඩක් නැහැ. එයාට ඕනේ destination එක. නරක තමයි අවශ්‍ය. ඒ දෙය ලං කරගත්ත නම් කොහොමද මෙතෙන්ට ආවේ කියන එක අදාළ නැහැ. ඉංග්‍රීසි අර කියන්නේ නිකන් බලල්ලු මාරලා හරි කමක් නැහැ. සල්ලි හම්බ කරොත් සල්ලි ඤාව් ඤාව් කියන්නේ නැහෙනි. ඒ අදහසින්නේ ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. ඒ අදහසින් තමයි ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. නමුත් සල්ලි ඤාව් ඤාව් කියනවා. ඒක එකපාරට ඤාව් කියන්නේත් නැහැ. ටිකක් වෙලා කාලයක් යනකොට ඤාව් කියන බව දැනෙන්න පටන් ගන්නවා. මේ බලල්ලු මරලානේ මම මේ සල්ලි හම්බ කරේ කියලා දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අවුල. ඒක නිසාම කියනවා සල්ලි හම්බ කරන වියදම් කරන විදිහ විතරක් නෙමෙයි. වියදම් කරන විදිහ විතරක් නෙමෙයි හම්බ කරන විදිහත් ධාර්මික කරගන්න. නැත්නම් මොකද වෙන්නේ? ටික දවසකින් තේරෙනවා නිකන් සල්ලි නිකන් ඤාව් ඤාව් කියන වගේ ගතියක්. නිකන් සල්ලි මිටිය දිහා බලා ඉන්නකොට බලල්ලු පේන්න ගන්නවා. ඔය විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒක එන්නේ තැපෑලෙන්. හැබැයි එකපාරට එන්නේ නැහැ. ඒකනේ ඔය සල්ලි කාර්යය ගොඩ දෙනෙන්න වෙලා දෙන නිින්ද යන්නේ නැහැ. බඩ දැවිල්ලයි. ඉතින් පන්සල් හදනවා. ඉතින් ගෙනහලා පූජා කරනවා. ඉතින් චෛත්‍ය හදනවා. ඉතින් ආරණ්‍ය හදනවා. බේරන්න බෑ කොහොම කරත්. මොකද හේතුව? අන්න අර ප්‍රොසෙස් එකනේ ඩෙස්ටිනේෂන් එක අගේ කරලා තියෙන මෙච්චර කාල. ප්‍රොසෙස් එක අගේ කරා නම් තේරෙනවා මම මේ කරන්නේ හොඳ වැඩක් නෙමෙයි, බලල්ලු මරලා සල්ලි හම්බ කරන එක හරියන වැඩක් නෙමෙයි කියන එක තේරෙනවනේ. නෑ ඒක මගහැරලා අතෙන්ට නේ යන්න උත්සාහය. ඒක මගහැරලා අතෙන්ට යන්න උත්සාහය. යනවා කොහොම හරි. යන්නේක යනවා තමයි. ගියා වගේ නෙමෙයි, ගියාට පස්සේ ටික දවසකින් අන්න තේරෙනවා මොකද්දෝ අම ආස්පෙක්ට් එකක් තියෙනවා. හම්බ කරන විදිහත් ධාර්මික වෙන්න ඕනේ. ප්‍රොසෙස් එකත් අගේ වෙන්න ඕනේ. ඩෙස්ටිනේෂන් එක විතරක් නෙමෙයි, මේ මුදල මෙච්චර අමවුන්ට් එකක් කියන එක නෙමෙයි. ඒ වෙනුවට මේ හම්බ කරන විදිය ඒකත් ධාර්මික වෙනවා නම් වටිනවා. බෙදා හරින විදිය විතරක් ධාර්මික වෙලා හරියන්නේ නැහැ. ඔන්න ඔය කී විදියට ටිකෙන් ටික අන්න අර යන ගමන අගේ කරන්න උත්සාහ ගන්නවා. ගමනාන්තය වෙනුවට. ඒක තමයි කෙනෙක්ට නිවැරදි නිවීමක් සඳහා තියෙන මාර්ගය. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක් දවසක් ජීවත් වුණත් ඒක වටිනා දවසක්. අර විදිහේ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒක වටිනා ජීවිතයක් නෙමෙයි. ඔන්න ඒ කී දේ, ඔන්න ඒ ස්වභාවය අපිට අඳුන ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදී. ඒක තමයි ක්‍රමවේදී. දැන් ඔය පහුගිය කාලයක හොඳ නිකන් හොඳටම ගියපු නිවුස් එකක් තිබුණා. මෙන්න මේ يعني සුපිරි තරුවක් කියලා අපිට කිව්ව හැකිනේ. සුපිරි තරුවක් ඔය සෙලීනා ගෝමස් කියලා ඉන්න තරුණ ඒ තරුව එයා කියපු අදහසක්. එයා කියනවා මේ මම අවුරුදු 4ක් මේ ෆෝන් වලින් මේ ඉන්ටර්නෙට් වලින් දුරස් වෙලා ඉඳියා. ඒක මගේ මානසික සෞඛ්‍ය සම්පූර්ණ උඩු යටිකුරු කරන්න හේතු වුණා කියලා එයා කියනවා. තමුන්ගේ අත්දැකීම ගැන කියන්නේ. ඒ වගේ තරුවක් සුපිරි තරුවක් අවුරුදු 4ක් කොහමද එහෙම දුරස් වෙලා ඉන්න ඉන්ටර්නෙට් වලින් කියන එක වෙනම කතන්දරයක්. කෙසේ නමුත් එයා කියනවා ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කරනවා මේ විදිහ දෙයක් මම සිද්ධ කරා. ඒක මගේ ජීවිතේ හාත්පස වෙනස් කරන අසුළුයි. මගේ මානසික සෞඛ්‍ය සම්පූර්ණ වෙනස් කරන අසුළුයි. ඒක මට අන්න මම මේ විදිහ දිවිනහ ගන්න ස්වභාවයකින් මේ විදිහ ජීවත් වෙන්න බැරි තරමකින් සල්ලි තියනවා. මේ සුපිරිම තරුවක්. එහෙම තිබිද්දිත් මට නැතුබුණු සැනසීමක් අන්න අර විදියට අර ඉන්ටර්නෙට් වලින් අර විදියට ෆෝන් වලින් දුරස් වීම නිසා මට ලැබුණා කියලා කියනවා. ඒ මොකද අන්න ඒ වායේ එදිලා ඉන්නකම් අපි මේ ජර්නි එක අගේ කරන්න නම් අමාරුයි අපිට. ඒ වෙනුවට හැම වෙලේම කොහෙදෝ ඩෙස්ටිනේෂන් එකක්, කොහෙදෝ ඉලක්කයක්, කොහෙදෝ ගමනාන්තයක්, කොහෙදෝ මුලාවක්. කොහෙද කියලාවත් හොයාගන්න බැරි මුලාවක් තමයි ඔය ඇතියෙන්නේ. ඒතකොට ඒ වගේ ඩිවයිසස් නිසා, ඒ වගේ දේවල් නිසා කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය පිරිහෙන්නේ කොහොමද කියලා හිතන්නවත් බැරි තරම්. හිතා ගන්නවත් බෑ, හේතු කාරණා පේන්නෙත් නෑ. නමුත් තේරෙනවා පිරිහිලා කියලා. මෙච්චරයි දකින්න තියෙන එකම දේ. අන්න දැන් අද කාලේ ස්මාර්ට් ෆෝන්ස් එනුවට ඩම් ෆෝන්ස් එන්නේ ඒකින්ද තමයි. අපව ඔන්න හදනවා ෆෝන් කම්පැනි වලින්. ඔන්න හොඳම රැල්ල, අලුත්ම රැල්ල මෙන්න බලන්න ස්මාර්ට් ෆෝන් නෙමෙයි ඩම් ෆෝන්ස්. ඩම් ෆෝන්ස් කියන්නේ මොනවද? ස්මාර්ට් නෑ ෆෝන් එක. මොඩ ෆෝන් එක. මොඩ ෆෝන් එක මොකද? කෝල් එකක් ආවොත් ආන්සර් කරන්න පුළුවන්. හරි ඉස්සර තියුණි. එහෙම නැත්නම් මැසේජ් එකක් ආවොත් කියෝ ගන්න පුළුවන්. එච්චරයි. ඉන්ටර්නෙට් යන්නවත් ඔය WhatsApp වත් Facebook වත් ඒවා මොකුත් නැහැ. ඩම් ෆෝන්ස්, මොඩ ෆෝන්. මොඩ ෆෝන් තමයි දැන් හොඳටම විකිණෙන්නේ. මොඩ ෆෝන් තමයි අලුතෙන් හදන්නේ කියලා ඔන්න Nokia කම්පැනිය ආපහු මොඩ ෆෝන් හදන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ ඉස්සර මොඩ ෆෝන් නේ හදාගෙන ඉඳී, ඊට පස්සේ බැලුවානේ හරියන්නේ නැහැ මේ ස්මාර්ට් ෆෝන් ඇවිල්ලා අපිට කෙල වුණා කියලා. ඒගොල්ලොත් ස්මාර්ට් වෙන්න හදුවා. නමුත් දැන් ආවා මොඩ වෙන්න හදනවා. ස්මාර්ට් වෙන්න හදන එකත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි නේ. අර පරණ මොඩකම ඉන්දියා නම් හොඳයි අප්පා. නැත්නම් අපි කියනවනේ ස්මාර්ට් වෙන්න හදනවා. මමත් දන්න කෙනෙක්. මමත් දන්න කෙනෙක් මෙන්න මේ වගේ වචනයක් මම දන්නවා. මෙන්න බලන්න. මේ වචනේ. කියලා ඔන්න ස්මාර්ට් වෙන්න හදනවා. ස්මාර්ට් වෙන්න හදනවා. ඉතින් එහෙම උත්සාහයෙන් ස්මාර්ට් වෙන්න ගියාම පොඩි අවුලක් පේනවා. තමුන්ට නොතේරුණත් බලා ඉන්න කට්ටියට තේරෙනවා. මොකද්ද අවුලක් තියෙනවා. කියලා නිකන් අමුතු දෙයක් දැනෙන්න පුළුවන්. ඇයි මේ අමුතුවෙන් ස්මාර්ට් වෙන දෙයක් නැහැ නේ? ස්මාර්ට් නම් ඉතින් ඒක දැනෙන්න එපා වඩ පිටාවේ කට්ටියට. තමුන් කියලා ස්මාර්ට් වෙලා හරියන්නේ නැහැ. අපි කියන්නේ එහෙම නෙමෙයිනේ. අපි කියනවා අපිම ගිහිල්ලා කියනවා මම තමයි ස්මාර්ට්. මට තමයි තේරෙන්නේ. මම මේ විදිහ වචනයක් දන්නවා. මෙන්න බලන්න මේ වචනේ බර කියා ගන්නත් බැරි තරම්. කියලා ඔන්න ගිහිල්ලා කියනවා. කියන පමණින්ම තේරෙනවා මොකද්දෝ අවුලක් තියෙනවා. මොකද්දෝ අවුලක් තියෙනවා. එහෙම නැත්නම් කියන කයල කියන අපේ එක තමයි හොඳම එක. ඒක කියන්න ඕනේ බලයින මිනිස්සුනේ. අපිම ගිහිල්ලා කිව්වහම අවුල්නේ. ඒ සරලත්වේ තේරෙන්නේ නැහැ. සරල දේ තේරෙන්නේ නැහැ නේ. මෝඩකමදේ මෝඩකම මෝඩ විද්‍යකම විදියට බාරගත්තා නම් ඒක හොඳයි. ස්මාර්ට් වෙන්න ගියාම වෙන අවුල තමයි අර තියෙන්නේ. ඔන්න ඔය විදිහේ. අන්න ඒ ඩිවයිසස් වලින් ඇයි දුරස් වෙන්නේ මිනිස්සු? මේකේ ආධිනමයක් තියෙනවා. දැන් අද කාලේ කතා වෙන්නේ අයිස් වලින් මේ පුනරුත්ථාපනය කරන කට්ටිය තමයි අද කාලේ කතා වෙන්නේ. දැන් මේ දවස්වල මේ කොල්ලෙක් ඉන්නවා. උගේ කරේ බරක් තියපු ගමන් ජොයින්ට් ඔක්කොම එම නැවෙනවා. වලලු කරෙන් නැවෙනවා, දනිස්සෙන් නැවෙනවා, ඉනෙන් නැවෙනවා, කොන්දෙන් නැවෙනවා, උරිස්සෙන් නැවෙනවා, බෙල්ලෙන් නැවෙනවා, ඔලුවත් නැවෙනවා. මොකද ජොයින්ට් වල ඔක්කොම අයිස්. අයිස් අයිස් කිව්වා ගේක්ක් නදන්නා කට්ටිය දන්නේ නැහැ මොකද්ද අයිස් කියලා. අයිස් කියන්නේ ප්‍රසිද්ධ වචනයක් නේ. ජොයින්ට් වල ඔක්කොම අයිස්. ඉතින් බරක් තියව ගමන් ජොයින්ට් ඔක්කොම නැවෙනවා. හරි ලස්සනයි යන විදිය නිකන් අර අමුතු නිකන් තාලයකට තමයි යන්නේ. ඉතින් මම වැඩි වැඩියෙන් උස්සලා බරක් තියනවා ජොයින්ට් නැවෙන විදිය බලා ගන්න. මේක තිබ්බහම හාමුදුරුවෝ දන්නවනේ මේක මට උස්සන් යන්න බෑ කියලා. ඒත් හාමුදුරුවෝ මේ කරේ තියෙනවනේ මගේ ආතල් එකක් ගන්න කියලා ඌම ඇවිල්ලා කියනවා. ඉතින් මොකද ආයි වැඩි නෑ වැඩි ජොයින්ට් වල අයිස්. ඉතින් ඒ විදිහටනේ අපි පුරුදු කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි අපි කල් ගෙවලා තියෙන්නේ. ඉතින් ඒ එහෙම රිකවරි එකක් ගැනනේ දැන් කතා කරන්නේ. අද කාලේ කතා කරන්නේ කොහොමද අපි මේ අයිස් වලින් කෙනෙක්ව පුනරුත්ථාපනය කරන්නේ. නමුත් අනාගත දවසක් එන ඉඩ තියෙනවා. එදාට කතා කරන්න ඉඩ තියෙනවා කොහොමද අපි මේ ස්මාර්ට් ෆෝන් එකකින් කෙනෙක්ව පුනරුත්ථාපනය කරන්නේ. එතකොට අපි හිතමු කොහොම හරි මේ තැනත්තා කාමරේ ඉන්න වෙලාවක දෙමව්පියෝ ඥාතියෝ ඔක්කොම වට වෙලා මූවාලලා තපය බැඳලා අර ස්මාර්ට් ෆෝන් එක බලෙන් මුදුරගෙන අපි හිතමු කොහේ හරි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට අරගෙන ගියා. ගමේ ගොඩේ ස්වභාව ධර්මයේ වටපිටාව ඇල දොල තියෙන පරිසරයකට අරන් ගියා. කරන්ට් එක නැති අර විදියක ඩිවයිසස් නැති පරිසරයකට අරන් ගියා. අරගෙන ගිහිල්ලා අන්න එතන මෙයාව නවත්තලා පැනලා යන නොදී මුව නවත්තගෙන තියාගන්න පුළුවන් වුණොත් මාසයක් දෙකක් යනකොට අන්න තේරෙනවා අර තියුණ පිස්සු ඔක්කොම නැතිලා ගිහිල්ලා අගේට මේ වටපිටාව එක්ක ජීවත් වෙන, අගේට මේ ස්වභාව ධර්මෙත් එක්ක ජීවත් වෙන, අගේට මේ ඇල දොලත් එක්ක කල්ගත කරන අර පිපිච්ච මලක් වගේ මිනිස්සෙක් මතුවලා එනවා. පැනලා යන්න නොදී තියාගන්න පුළුවන් වුණොත් අර විදිහේ පරිසරයක කොහොමාරි පුනරුත්ථාපනය කරන්න පුළුවන් වුණොත් මොකකින්ද මේ පුනරුත්ථාපනය කරන්නේ? ස්මාර්ට් ෆෝන් වලින්, ඉන්ටර්නෙට් වලින්. අන්න සෙලීනා ගෝමස් කියනවා අවුරුදු 4ක් මම වෙන් වෙලා ඉඳියා. ඒක මගේ ජීවිතේ පුදුම පරිවර්තනයක්. මානසික සෞඛ්‍යය උඩු යටි කරන වෙනසක්. ඇයි ඒ? අපි අර මොහොතක් මොහොතක් පාසා විවිධ දේවල් වල මුලා වෙමින් කල් ගෙවලා, මේ විදිහට අතරමං වෙලා කල් ගෙවලා අන්තිමට හිතා ගන්නත් බෑ මොකද්ද මට ඇවිල්ලා වැදුනේ කියලා. එපමණකට වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. එපමණකට අපහසුතාවයක් මතුවෙලා එනවා. අන්න නොදැනීම. අපි දන්නේ නැහැනේ මේ වගේ ආදීනව මේවා ඇතිනවා කියලා. අපිට තේරෙන්නේ නැහැනේ මේ වගේ ආදීනව මේවා ඇතිනවා කියලා. නමුත් අන්න ටිකෙන් ටික ඒ පැති පේන්න ගන්නවා. අද කාලේ අයිස් වලින් පුනරුත්ථාපනයේ පිරීමක් පිළිබඳ කතා කරද්දී තව අවුරුදු 10 15කින් කියයි ස්මාර්ට් ෆෝන් වලින් පුනරුත්ථාපනය කිරීම, අයිෆෝන් වලින් පුනරුත්ථාපනය කිරීම, ඉන්ටර්නෙට් වලින් පුනරුත්ථාපනය කිරීමක් පිළිබඳ දෙමව්පියොත් වැඩි වැඩියෙන් කතා කරන්න ඉඩ තියෙනවා. ඉස්සෙල්ලාම දෙමව්පියන්ව පුනරුත්ථාපනය කරලා අරගන්න ඕනේ. හැබැයි ඒදී තත්ත්වයක් තියෙනවා. මොකද හේතුව මෙන්න මේ ගෙවෙනා ගෙවෙනා මොහොතක් මොහොතක් බලපානවා අපේ ජීවිතේට. දැන් අලුත්ම විද්‍යාත්මක නිකන් ගහෙන් බාපු ගමන් උණු උණුවේ අන්න විද්‍යාත්මක කට්ටිය කියන්නේ මොකද්ද? DNA කියන જાතිය උපතින් ෆික්ස් කියලා තමයි ඉස්සෙල්ලා හිතන්නේ. උපතින් එනවාද DNA? ඒක තමයි ස්ථාවර. ඒකේ හැටියට තමයි කල් ගෙවන්නේ. ඒකේ හැටියට තමයි මේ ගියට මේ මනුස්සයාගේ චර්යාව කියලා හිතාගෙන ඉඳියා. නමුත් දැන් අලුත්ම කට්ටිය කියන්නේ මොකද්ද? අලුත්ම කියනවා epigenetics. මොකක්ද ඒකෙන් අදහස? මේ ජීන්ස් මේ ජාන හැම වෙලේම වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ කොහොම? මොකක් මත පදනම් වෙලාද? මේ ගන්න ගන්න හුස්මක් මත පදනම් වෙලා. තබන තබන පියවරක් මත පදනම් වෙලා. මේ විදිහට කන කන කටක් පිළ මත පදනම් වෙලා. මේ විදිහට ගෙවන ගෙවන මොහොතක් මත පදනම් වෙලා. මේ දේවල් වෙනස් වෙනවා. මේ DNA වෙනස් වෙනවා. ඒ එහෙම වෙනස් වෙනවා නම් හරිම අමුතු අරුම පුදුම ප්‍රශ්නයක් එතකොට. එහෙනම් මේ ගන්න ගන්න හුස්මක් මත අපේ පැවැත්ම රඳාපවතිනවා. කන කන කටක් බත් කටක් කනවද නැත්නම් විස ආහාරයක් කනවද කියන එක මත අපේ පැවැත්ම රඳාපවතිනවා. තබන තබන පියවරක්, ගෙවන ගෙවන මොහොතක්, TV එකක් දිහා බලා ඉන්න මොහොතක් මොහොතක් පාසා අපේ පැවැත්ම රඳාපවතිනවා. අර විදිහට කතා කරන කරන වචනයක් එහෙම ගත්තොත් නම් බේරන්න බෑද අයියනේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. බේරන්න පුළුවන්. අතීතෙට ගිහිල්ලාද? කාපු යව අමාරලාද? අර වමනේ දොස්තරලා ඉන්නේ. මොනේ පුත්තලම් පැත්තේ තියෙනවා වමනේ වේද මහත්තයෙක්, මුස්ලිම් වේද මහත්තයෙක්. කාපු යව ඔක්කොම වමාරවනවා. අවුරුණී යකෝ මෙහෙමත් ඒවා මගේ බඩේ තියුණාද කියලා එනේවා දැක්කාම හිතෙන්න පුළුවන්. කවදා කාපු යවද මේ අවුරුදු 3-4 පරණ කළු පාට ගුලි කොහොමද මේවා මගේ ඇඟේ ඇතුලේ තියුනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම වමාරලා බේරන්න පුළුවන් දෝක. නැත්නම් ටයිම් මැෂින් එකක් ගිහලා අතීතයට ගිහිලා ආපවලුතෙන් එන්න පුළුවන්ද? බෑනේ කරන්නේ. කරන්න තියෙන එකම දේ මොකද්ද? මෙන්න මේ වර්තමාන මොහොත රකින්න. තබන තබන පියවර රකින්න. මේ ජර්නි එක අගය කරන්න. ගන්න ගන්න හුස්ම රකින්න. ගෙවන ගෙවන මොහොත රකින්න. ගෙවන ගෙවන මොහොතක් මොහොතක් පාසා අපේ පැවැත්ම තීරණය වෙනවා. ජානවලින්ම වෙනස් වෙන්නේ කෙලින්ම. එතකොට ටීවී බලලා 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 ටීවී බලන ජාන, ටීවී නැතුව ඉන්න බැරි වෙන ජාන හැදෙන එක ස්වභාවිකයිනේ. ඉන්ටර්නෙට් වල කල්ගත කළා 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 සෝෂල් මීඩියා නැතුව ජීවත් වෙන්න බැරි ජාන හැදෙන එක ස්වභාවිකයිනේ. අනේ ඒකනේ අර පරිණාමයේ පෙන්නන්නේ අර වඳුරා වගේ ඇකිලෙලා ඉඳපු මිනිසා ඕම කෙලින් වෙලා කෙලින් වෙලා කෙලින් වෙලා අර නිකන් හොඳට අඩි 6ක සද්දන්ත පුරුෂයෙක් බවට පරිවර්තනය වෙලා ආපහු කොන්ද නැවිලා ගිහිල්ලා කම්පියුටරයක් ඉස්සරහා වාඩි වෙනවා. ඔක තමයි පරිණාමය. ඔක තමයි ඔහොම තමයි ජීන්ස් වෙනස් වෙන්නේ. ඉස්සර අපේ ඔෆිස් එකේ ඉන්න කට්ටියත් වීලු කරනවා. අන්න කම්පියුටර ඇතුළේ ඔබා ගත්තා. දැන් ඉතින් අන්න එන්නේ ඒ ලෝකේ. කෙලින්ම අර 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 රූපේ දින ආකාරයෙම පොඩ්ඩක් නැවිලා කම්පියුටර ඇතුළට එබිලා යනවා. එහෙම තමයි හැටි. මෙන්න තියනානම් ලෝකයක් කියලා එදෙන ගතියක් තියෙනවා. ඉතින් අන්න මොකද වෙන්නේ? යන්න ජීන්ස් පවා වෙනස් වෙන්නේ ඒකට අනුව තමයි. අර විදිහට ජානමය වෙනසක් පවා සිද්ධ වෙනවා. මෙන්න කම්පියුටර් නැතුව ජීවත් වෙන්න බැරි ධාතියක්. මේ විදිහට කරන්ට් එක නැතුව ජීවත් වෙන්න බැරි ධාතියක්. ඉන්ටර්නෙට් නැතුව ජීවත් වෙන්න බැරි ධාතියක්. වරුවක් විතර ඉන්ටර්නෙට් නැතුව තිබුණොත් මැරිලා තමයි නතර වෙන්නේ. මැරෙන එක මැරෙනවා ආයෙ හොඳටම විශ්වාසයි. වරනම් බලන්න. හොඳට දැක ගන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? මේ ජානවලටම ගිහිල්ලානේ මේවා. ජානවලටම ගිහිල්ලා. එතකොට එහෙම ගියපු ඒවා වෙනස් කරන්න ආපහු අද්දවන්න පුළුවන්ද? බෑ. කරන්න තියෙන එකම වෙනස තමයි මේ වර්තමාන මොහොත රකින්න. වර්තමාන මොහොත රකින්නකොට රකින්නකොට අන්න මොකද වෙන්නේ? මේ තබන තබන පියවරක්. කන කන හුස්මක්, ගන්න ගන්න හුස්මක්. කන කන හුස්මක් කියලා කියන්න තුලයි ඉතින් ඔය හුස්ම මොකද්ද මේ වාතය කන එකනේ ඔය කරන්නේ. අර කියනවා මොකද්ද පුළුවන් නම් හුස්ම නොකා ඉන්න. ඉඳලා බලන් ටිකක් වෙලා. බෑ ඉන්න බෑ. අන්න ඒක මූතු නිකන් එකක් අමූතු වෙහෙසක් ඇවිල්ලා ඇතුළට ඉබේම ඇදිලා යනවා. නැවත නැවත හුස්ම ආහාරයට ගනිමින් තමයි ඉන්නේ. එන්නේ ගන්න ගන්න හුස්ම කටක් පිළිමද අදහසකින්. මේ ගෙවන ගෙවන මොහොතක් මං ගෙවන්නේ කොයි විදිහටද? මේ අඩු මේ ඇබ්බැහියක, මේ විදිහට කම්පියුටර් එක, මේ විදිහට ෆෝන් එකකද මං ගෙවන්නේ කියලා අන්න ඒ විදිහ අවදිභාවයකින් කල් ගෙවන්න. ඒ විදිහ වර්තමාන මොහොත රකින්න. වර්තමාන මොහොත රැකා කියන්නේ අනාගතේ රැකෙනවා. අනාගතේ සුබයි. වර්තමාන මොහොත අතහැරියානි. අන්න ගොඩක් වෙලාවට අනාගතේ අසුබයි තමයි ඉතින්. ඒකයි මේ කාගේවත් සාපයක් නෙමෙයි. තමුන් තමුන්ටම කරගත්ත සාපයක්. මෙන්න මේ නැවත නැවත මේ ගෙවෙනා ගෙවෙනා මොහොතක්, මේ ගන්නා ගන්නා හුස්මක්, මේ තබනා තබනා පියවරක්, මේ කන කන බත් කටක් කොහොමද අපේ ජාන පව වෙනස් කරන සුළු? එහෙනම් කරන්න තියෙන එකම දේ අන්න මේ තබන තබන පියවර රකි. කන කන බත්කට රකින්, මේ ගන්න ගන්න හුස්ම රකින්, මේ ගෙවන ගෙවන මොහොත රකින්. ඒක බැරි නෑ. ඒක තමයි මේ පුහුණුව, මේ ජර්නි එක අපි ආගේ කරනවා. අර විදිහට හම්බු කරන සල්ලි ප්‍රමාණය නෙමෙයි, සල්ලි හම්බු කරන විදිහත් අපි ධාර්මික කරන්න උත්සාහ ගන්නවා, අගේ කරන්න උත්සාහ ගන්නවා. අන්න ඒ විදිහේ තබන තබන පියවර, ගන්න ගන්න හුස්ම, කන කන බත්කට, ගෙවෙන ගෙවෙන මොහොත රැකගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි නිවැරදි නිවීමක්. වැරදි වෙන්න පුළුවන්. වැරදි නොවෙනවා කියලා දෙයක් නැහැ. වැරදි වෙන්න පුළුවන්. නමුත් වරද වරද බව දැනගනිමින් කල් ගෙවනවා. වරද වරද බව දැනගනිමින් කල් ගෙවීම ප්‍රතිපදාවේ ඉදිරියක්. මම නෙමෙයි කියන්නේ, භාග්‍යතුන් වහන්සේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා ඇවිල්ලා කෙනෙක් කියනවා, අනේ ස්වාමීනි සමා වෙන්න ස්වාමීනි, මම මාස 3ක් වස් කාලෙම රැයට කෑවා. ඔබ වහන්සේ මේ විදිහට පනවලා තියෙනවා විකාල භෝජනයේ පිළිබඳ ශික්ෂාපදයක්. කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිල කියන්නේ. බුදුන් වැඩ ඉද්දීම මාස 3ක් රැයට කාලා. අනේ ඉතින් බත් කෑවට කවුද අප්පා අපා යන්නේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් මේ ඉල්ලලා සමාදම් වෙච්ච දේවල්නේ, ඒකනේ අවුල තියෙන්නේ. පන්සිල් සමාදම් වෙලා ඉඳලා බත් කෑවට අවුලක් නැහැ. මේ ඉල්ලලා සමාදම් වෙලා සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා නේ කියන්නේ. අපි ඉල්ලලා සමාලා ඉල්ලගෙන කාවු කේස කෑමක් තියෙන්නේ මේ. නිකන් නිකන් කවුරුත් බලෙන් බලහත්කාරයෙන් දීලා නෙමෙයි. අන්න එතකොට අවුලක් තියෙනවා. දඩ කියනවා, අන්න කියනවා මාස 3ක් රැයට කෑවා හිමියනි. සමා වෙන්න මට කියලා කියනවා. දඩට වාගේ තුනන්ස කියනවා, හරි. වරද වරද විදිහට දකින්නවනේ. ඒක ප්‍රතිපදා විදිරියක්. ඔබ ඉස්සරහටත් කන්න ඉඩ තියෙනවා. කමක් නැහැ ඔබ ඇවිල්ලා මෙහෙම කිව්වානේ. ඈ වරද වරද විදිහට දැක්කනේ. අන්න වරද වරද විදිහට දකින්නවා නම් ඒක ප්‍රතිපදා විදිරියක්. වැරදි වෙන්න පුළුවන්. මේ කියන විදිහට 24/7 මේ මොහොත රකින්න බෑ. නමුත් කමක් නැහැ, රකින්න අදහසින් කල් ගෙවන්න. වරදින බව දැනගෙන කල් ගෙවන්න. සිහිය නැවත නැවත පිහිටවා ගනිමින් කල් ගෙවන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට පිහිටවා ගනිමින්, ඒ විදිහට රකිමින් කල් ගෙවනකොට තේරෙනවා අන්න අඩුපාඩු සිද්ධ වෙනවා තමයි. අඩුපාඩු නොවෙනවා නෙමෙයි. එම දෙයම වලකින්න බෑ. වලකිනවා කියන එකත් එහෙම ලේසි නෑ. කෙනෙක් කියනවා මම මේකෙන් වලකිනවා. වලකින එක ඔබව ආරක්ෂා කරන්නේ නෑ කියලා පැහැදිලිව කිව්ව හැකියි. වලකීම ආරක්ෂා කරන්නේ තව ප්‍රශ්නයක් එනකන් විතරයි. ආපහු අර ඇබ්බැහිම තමයි, ආපහු අර පරණ පුරුද්දෙම තමයි. එහෙනම් මොකද්ද අපි ආරක්ෂා කරන්නේ? අවදි භාවයේ තමයි අපිව රකින්නේ. වරද වරද විදියට දන්නවා, වරදෙම තමයි ඉන්නේ. අවුලක් නෑ. ඒක තේරෙන්නේ නැහැ. ඒක බෞද්ධයට නම් කොහොමවත් තේරෙන්නේ නැහැ. බෞද්ධයට තේරෙන්නේ නැහැ. වෙන ආගමක කෙනෙක්ට කියලා දෙන්න හරිය අපහසුයි. ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක්ට නම් කොහොමවත් කියලා දෙන්න බෑ. අන්න මියන්මාරේ හාමුදුරුවෝ කෙනෙක්ට කියලා දෙන්න ටිකක් අපහසුයි. දැන් පහුගිය දවසක මියන්මාරේ හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා මං කෝව ඉතිවිලි වැරදි තැනක් කියලා ඒ හාමුදුරුවන්ට ගිහිල්ලා තියෙනවා ඔළුවට අදහස. මං කෝවා හරි වැරදි තැන හාමුදුරුවනේ කමන්නේ වැරදි තැන කියලා ඉන්නකෝ. ඉන්නකෝ. වැරදි දැන කියලා කියනවා. ඔව් ඔව් එතන ඉන්නකෝ, පොඩ්ඩක් සිහියෙන් ඉන්නකෝ, දැනගෙන ඉන්නකෝ, වරද වරද බව දැනගෙන ඉන්නකෝ කියලා කිව්වා. එතන මේ ආන්දරු කියනවා මම මෙහෙම එකක් මට කිව්වා. මම කරලා බැලුවා. මම කරලා බැලුවා. අන්න මට තේරෙනවා වරදේ ඉන්නේ කියලා දැන්. මම වෙන්දට අකුසල් කියලා මේ දුරු කරන්න හදපු දේවල් මේ අකුසල් කියලා. ඒ දුරු කරපු පරණ පුරුද්දත් පිටිපස්සෙන් තියෙනවා. නිකන් නිකන් තියෙනවා පොඩි නිකන් ද්වේෂ සහගත ගතියක් මේ ඉන්න තැන පිළිබඳ. හැබැයි මම ඉඳලා බැලුවා. ඉඳලා බලනකොට තේරෙනවා ඒකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. වරද වරද විදියට දකිනවා නම් ඉන්නේ වැරදි තැන. හැබැයි සිහියෙන් කල් ගෙවනවා, දැනගෙන කල් ගෙවනවා. අන්න ඒක තමයි අපි මුදවන්නේ. එහෙම නැතුව වැලකීමෙන් මිදෙනවා කියලා හිතනවා නම් වැලකීම හොඳයි. ඉතින් කරන්න පුළුවන් නම් ඒක නරකක් නැහැ. ගොඩක් වෙලාවට ඒක తాවකාලිකයි. එතනයි තියෙන අවුල. තාවකාලිකයි. ඒ තාවකාලික වැලකීම නැවතත් ප්‍රශ්නයක් ආපු වෙලාවට, අපහසුතාවයක් ආපු වෙලාවට අර පරණ පුරුද්දටමයි ගිහිල්ලා වැදගන්නේ. කලින්ට වැඩිය වැද ගන්නවා. ඒක තමයි අපි හැටි. ඒක තමයි ඔය චරිත ස්වභාවය. ඒක තමයි ඔය මනුස්ස හිතේ හැටි. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා දොස්තර මහත්තයා කිව්වලු තෙල් ආහාර කන්න එපා කියලා. එපා කියපු දවසේ ඉඳලා පුදුම පෙරේතකමක් තමයි තෙල් ආහාරවලට තියෙන්නේ. අන්න දොස්තර මහත්තයත් කමටහන වරද්දලානේ, තේරෙන්නේ නැහැ. තෙල් ආහාර කන්නපා කියව ගමන් ඒ වෙලේ ඉඳලා අලු වැඩ කරන්නේ මේ තෙල් ආහාර. නින්දට කන්නේත් නැහැ එච්චර. කිව්වනේ එපා කියලා. ආයි වෙනසක් නැහැ. ඔක තමයි අපේ හිතේ හැටි. පොඩි කාලේ මට මතකයි ගොවෙන්දෝ තාප්පෙකට නැගලා බිමට පයින් ලෑස්ති වෙනවා. අම්මා වෙන මොකද්දෝ එකක කයිවාරුවක් කියලා කියලා ඉඳලා දැකලා ගුවා. අම්බෝ ඔය පයින් දාන්නේ පයින් එහෙම එපයි ගුවා. එපා ගුවානේ. ආයි එතනින්ම පෑන් අන්තිමට මූණ හරහාට මවුන් හතරක් දාලා තමයි නතර වුනේ. ඒක තමයි ඔය හිතේ හැටි. ඒතර දොස්තර මහත්තයත් කමඩහන වරද්දලා. කාපං කහලා මැරියන් කිව්වනම් අන්න ඒක තමයි හරි හරි කමටහන් කියන්න ඕනේ. උඹ තෙල් කෑමම කාපන් කාලම මැරියන් කියලා කිව්වනම් අන්න ඒ මනුස්සයා කල්පනා කරනවා කන්නම කිව්වා තෙල් කෑම කන්න හිතෙන්නෙම නැහැ කියලා ඇවිල්ලා කියන්න ඉඩ තියෙනවා. ඔක තමයි ඔය හිතේ හැටි. එතකොට වැලකීම හොඳයි, පුළුවන් නම් හොඳයි, සාදු සාදු. නමුත් ගොඩක් වෙලාවට වෙන වැඩේ තමයි ඒකෙන් විතරක් මුදවන්න අමාරුයි. ඒ වෙනුවට අවදි වෙන්න මං ඉන්නේ වැරදි වැරදි තැන බව දැනගන්න. දැනගෙන කල් ගෙවන්නේ වර්ධෙමින් ඉන්න. වර්ධෙමින් ඉන්න. අඩුපාඩුවේම ඉන්න. දැනගෙන ඉන්න. අර විදියට කෙලෙස්වලම ඉන්න. දැනගෙන. එහෙම ඉන්නකොට 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 තේරෙනවා. අන්න එහෙම හානියක් වෙන්නේ නැහැ. දැනුවත් භාවය අපි රකිනවා. භාග්‍යතුන් වහන්සේගේ උපමාව තමයි අන්න අතේ තුවාල නැත්තම් අල්ලේ තුවාල නැත්තම් විසල්ලන්න බය වෙන්න එපා කියනවා. මොකද්ද මේ අල්ලේ තුවාල නැහැ කියන්නේ? ඔන්න ඔය දැනුවත් භාවයේ ආරක්ෂාව ගැන කියන්නේ. දන්නවා ඉන්නේ වැරදි තැනක කියලා දන්නවා. ඉන්නේ කෙලෙස් එක කියලා දන්නවා. එතකොට ආපහු එන්න ඕනේ නෑ මූලික කමටහනට. එහෙම ගියාම මෙතන ඉන්න පිරිසගෙන් ගල් මුල් එලවෙන්න පුළුවන් නෑ. මමනේ බණ කියන්නේ. ඕගොල්ලන්ට ගල් ගහන්න බෑනේ එහෙම. යව්වත් වදින්නේ ඔය කොයාරි කම්පියුටරේට නේකින්ද අවුලක් නෑ කොහොමවත්ම. අන්න වරදේ වරද බව දැනගෙන ඉන්න. කෙලෙස්ෙම ඉන්න. දැනගෙන ඉන්නවා නම් ආවම මුල්ලට ආවේ නැති වුණාට කමක් නැහැ. අර විදියට හුස්සනට ආවේ නැති වුණාට කමක් නැහැ. අර විදියට පියරවල ආවේ නැති වුණාට කමක් නැහැ. ඉතින් අර ලංකාවේ හාමුදුරු කෙනෙක්ට නම් කොහොම තේරුම් කරන්නද? අර මියන්මාරේ හාමුදුරු කෙනෙක් හින්දාද කොහෙද? එයා හාමුදුරුව බාරගත්තා. බාරගෙන කළා බැලුවා. කළා බලලා කියනවා මම මේ වැරදි තැනක ඉන්නේ. මේ රාගේ ඉන්නේ. හැබැයි දැනුවත් භාවය මාව රකින්නවා, දැනුවත් භාවය මාව ආරක්ෂා කරනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අපි පුරුදු කරන්නේ. අන දැනුවත් භාවය අපිව මුදවන සුළුයි. වර්ධ වර්ධ විදිහට දකින්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව ටිකෙන් ටික බලන්න මේ මොහොතක් මොහොතක් රැකගන්න පුළුවන්ද? මොහොතක් පියවරක් පියවරක් රැකගන්න පුළුවන්ද? හුස්මක් හුස්මක් රැකගන්න පුළුවන්ද? කන බත් කටක් කටක් රැකගන්න පුළුවන්ද? රකින්නවා කියන්නේ මොකද්ද? ඒ බත් කට කනවා කනවා කියන ඒ කට කට අගය කරනවා. තබන තබන පියවර අගය කරනවා. මේ ජර්නි එක අගය කරනවා. මේ විදියට වර්තමානයේ වැඩි වැඩියෙන් කල් ගෙවනවා. ඒක කරන්න පුළුවන් නම් අන තේරෙනවා ඒ ක්‍රමවේදී ඒ දැනුවත් භාවය තමයි අපිව මුදවන්නේ. අර විදියට මෙච්චර කාලයක් මම ඉලක්ක ඔස්සේ හඹාගෙන ගියා. මෙච්චර කාලයක් මම ගමනාන්ත ඔස්සේ හඹාගෙන ගියා. දැන් මම මේ ගමනාගය කරනවා ගමනාන්තය වෙනුවට. මේ ප්‍රොසෙස් එක අගය කරනවා ගෝල් එක වෙනුවට. අන්නේ අගය කිරීම අන්න එක දවසක් ජීවත් වුණත් වටිනා ජීවිතයක්. අර විදිහේ ඉලක්ක පිටිපස්සේ ඩෙස්ටිනේෂන් පිටිපස්සේ හඹාගෙන යන ජීවිතයක් 100ක් ජීවත් වුණත් වැඩක් නැත. දෙන්නේ විදිහ වෙනසක් තමන් තුළ ඇති කරගන්න මෙන්න මේ විදිහට දවසක් ජීවත් වුණත් වටිනා ජීවිතයක් මේ විදිහට මොහොතක් මොහොතක් ගෙවන ජීවිතයක් හදාගන්න. එවැනි හදා ගැනීමක් සඳහා එවැනි දැන හඳුන ගැනීමක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපගේ සතිමත්ව දියුණු කර ගැනීම පිණිස වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාර පුරුක ස්තුතිය පුද කරනවා. ඒ වගේම දේශනාව අවසානයේදී වැඩසටහන සම්බන්ධ අයගේ පහසුව පිණිස පොඩි සාරාංශගත කිරීමක් විදිහට අපි ධර්ම දේශනාව ඉදිරිපත් කරනවා. එදී මගේ අතින උත්තර දක්වන සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. අද දේශනාව මූලික වුණේ අපේ මේ ජීවිතය අපි ගත කරනකොට අරමුණු ඉලක්ක පස්සේ හඹා යනකොට අපිට මේ ඇතිවෙන ආතතිය වෙහෙස පිළිබඳව. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට සඳහන් කරා මේ ඉලක්ක පිළිබඳ අපි සතුට අවසාන ඉලක්කය කෙරෙහි අපි සතුට රඳා ගන්නකොට මේ වෙහෙස ඇති වෙන්නේ. ඒ වෙනුවට අවසාන ඉලක්කය වෙනුවට මේ ජර්නි එක ප්‍රොසෙස් එකේ අතරමඟ තියෙන කඩයින් ලැබෙන අත්දැකීම ගැන අවදිමත් වෙනවා නම් අපිට සතුටක් ඇති වෙනවා. ඒ වෙහෙස අපිට දැනෙන්නේ නැහැ. නමුත් අවසානයේදී මේ ඉලක්කය කරා අපි නොදැනීම ගොස් තිබෙන බව සාවනාසේ සඳහන් කරා. ඉතින් අපි සතිය පුහුණු කරන කෙනෙක් විදිහට කොහොමද මේක අදාළ වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒ සඳහා අද දේශනාවට මූලික කරගත්තේ බුදුන් වහන්සේගේ කාලයේ වෙච්ච සිද්ධියක්, අප සියලු දෙනාම දන්න කිසා ගෞතමීගේ කතාව. එහිදී කිව්වා මේ නොමල ගියකින් අබාහුරක් අරන් එන්න කියලා. ඉතින් මේක ස්වාමීන් වහන්සේ ගැලපුවා අපිට මේ එන අරමුණක් ගෙන් ගේට යනවා. ඉතින් නොමල ගියක් නැහැ. හැම ගේකම මැරිලා. ඉතින් අපිට මේ එන අරමුණත් එන අරමුණත් මැරෙනවා. ඒ මල ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි ඒකට ශෝක වෙන්නේ නැතුව, ඒ පිළිබඳ ඒ ගැටෙන්නේ නැතුව, ඒ අරමුණ අවදි වෙලා කොහොමද මේ සතිය වඩන්නේ කියලා අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඉතින් මේක අපිට මේ සතිය පුහුණු කරනකොට අපිටත් මේ එපා වීම යම් අවස්ථාවකදී භාවනාවට බලපානවා. ඉතින් ඒකට තේරෙනවා, එතකොට තේරෙනවා දැන් මොකද්ද කරන්නේ කියන ගැටලුව අප සියලු දෙනාටම මතුවෙනවා. ඉතින් ඒකට තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරේ මේ අවසාන ඉලක්කයක් වෙනකොට මේ මොහොතේ සතිය පිහිටවන්න, එන අරමුණේ සතිය පිහිටවන්න. ඒ අරමුණෙහි ඇතිවීම නැතිවීම ස්වභාවය, එහෙම නැත්නම් මල ස්වභාවය දකින්න. එතකොට මේක බරක් කරදරයක් වෙනකොට අගය කිරීමක් බවට පුරුදු කරගන්නවා. කියන්නේ ඉතින් එන ප්‍රොසෙස් එකේ මල ස්වභාවය දකින්න කියලා ස්වාමීන් වහන්සේ අපිට තේරෙන භාෂාවෙන් කිව්වා. ඉතින් මෙහෙම කල් වෙනකොට ඉතින් අපේ අතින් වැරදි අඩුපාඩු සිදු වෙනවා. ඒ පිළිබඳව අවදිමත් වෙලා සිහියෙන් ය දකිමින් අවසාන ඉලක්කය කරා යන්න තෝරණ ස්වාමීන් වහන්සේ අපට ආශිර්වාදාත්මකව දේශනා ඉදිරිපත් කරා. සාදු සාදු සාදු. මීළඟට මම අපේ සතිමත් බව පුහුණු කිරීම සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අත්පත්‍රිකාවක් සමාවෙන්න මම වැඩසටහන අපේ අතරතුර මේක ඉදිරිපත් කරන්නම්. ඊට එතකන් අද දිනේට ලැබී ඇති මීළඟට තිබෙන සතුමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි මම ඒ සඳහා බන්දුල මාමාට ආරාධනා කරනවා අද දිනේ ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස.
පළවෙනි ප්‍රශ්නේ, සක්මන් පතේ වෙත සිහිය පිහිටුවාගෙන සක්මන ආරම්භ කළෙමි. සුළු මොහොතකින් ඉතා වේගයෙන් සක්මනින් ඉදිරියටත් ආපස්සටත් එදීගෙන යන කය නිරීක්ෂණය කළෙමි. කයෙහි ඇතිවන කම්පන සහ සිතෙහි ඒවන විටත් ගලා යමින් තිබුණු සිතුවිලි ධාරාවන් අතර මුහුණට මුහුණ ඇතිවන ගැටුමක්ද නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් පාදයන්ගේ යටිපතුල ඔස්සේ ඇතුළු ස්පර්ශයන් නිසාත් කහි වේගවත් දෝලයෙන් නිසාත් සිත යම්සේ නිවීමකට සැහැල්ලු බවකට පත්වන බවත් දකින්නට ලැබුණි. සිතේ ඇතිවන ආතතිසහගත බව අඩුවන විටදී සිත තුළින් සිත දෙස විමර්ශනාත්මක බලන හැකියාව වැඩි වෙන බව නිරීක්ෂණය විය. මේ වන විට සක්මන ඉතාම ස්වයංක්‍රීයව සිදුවේ. මනසට ඉතාම සැපවත් බවක් දැනෙන බවත් ඒට හේතු කහෙහි ඇතිවෙන ගොරෝසු කම්පන ඉදිරියේ සිතෙහි අවධානය ඒ කෙරෙහි කේන්ද්‍රගත වීම නිසා බව වැටහුණි. එක් විටක කහෙහි අස්ථි හා පේශීන් වෙන්වෙන්ව දැනෙන්නට ගත් බවද අත්දැක්කෙමි. මුල් අඩපැයේදී වේගයෙන් සක්මනේ යෙදුණු කයේ වේගය දෙවෙනි අඩපැය තුලදී අඩු වී ගියේය. ගෞරවනීය ස්වාමීන් වහන්සේට සීලු දෙනාට නිවන් පිණිස හේතු සැකසේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, ඔන්න සරණ හාමුදුරුව ඇවිල්ලා ඉන්නවා. ආපහු ඒ වார்த்தාව කියවන්න කියලා අපි ආරාධනා කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, නමකීමට අවසරයි. වහන්සේ ධම්ම සභාවට ඉතාමත් ගෞරවෙන් පිළිගන්නවා.
සරුවන් සරණ වේවා හැම දිනටම. මම මේ මික්සෙල්ලාරකේ බනහාගෙන ඉන්න අකුසල හාමුදුරුවන්ගේ මේ මෙහි පටන් අරගෙන කියන්නේ බහු වෙලා.
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ තම ගෞරවයෙන් පිළිගන්නවා. දින ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් ලැබිලා තිනවා, ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර.
හොඳයි.
සක්මන් පතේ වෙත සිහිය පිහිටුවාගෙන සක්මන ආරම්භ කළෙමි. සුළු මොහොතකින් ඉතා වේගයෙන් සක්මනින් ඉදිරියටත් ආපස්සටත් ඇදීගෙන යන කය නිරීක්ෂණය කළෙමි. කයෙහි ඇතිවන කම්පන සහ සිතෙහි ඒවන විටක් ගලා යමින් තිබුණු සිතුවිලි ධාරාවන් අතර මුහුණට මුහුණ ඇතිවන ගැටුමද නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් පාදයන්ගේ යටිපතුල ඔස්සේ ඇතිවන ස්පර්ශයන් නිසා, කයෙහි වේගවත් දෝලනය නිසා සිත යම්සේ නිවීමකට සැහැල්ලු බවකටද පත්වන බව දකින්ට ලැබුණි. සිතෙහි ඇතිවන ආතති සහගත බව අඩුවන විටදී සිත තුළින් සිත දෙස විමර්ශනාත්මක බලන හැකියාව වැඩි වෙන බව නිරීක්ෂණය විය. මේ වන විට සක්මන ඉතාම ස්වයංක්‍රීයව සිදුවේ. මනසට ඉතාම සැපවත් බවක් දැනෙන බවත්, ඒට හේතුව කයෙහි ඇතිවන ගොරෝසු කම්පන ඉදිරියේ සිතේ අවධානය ඒ කෙරෙහි කේන්ද්‍රගත වීම නිසා බව වැටහුණි. එක් පිටක කයේ අස්ථි හා පේශීන් වෙන්වෙන්න දැනෙන්නට ගත් බවද අත්දැක්කෙමි. මුල් අඩපෑයේදී වේගෙන් සක්මනේ දෙනු කයේ වේගයේ දෙවෙනි අඩපෑය තුලදී අඩු වී ගියේය. ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් සීල දෙනාටත් නිවන් පිණිස හේතු සැකසේවා. තෙරුවන් සරණ. වර්තාවේ අවසන් ස්වාමීන්.
හොඳට සක්මනේ විස්තර එකතු කරගන්න උත්සාහ කළා දිනවා. මුල් කොටස අග කොටස විදිහට කොටස් වලට බෙදාගෙන හොඳට සතිමත්ව කටයුත්ත සිද්ධ කරගෙන තියෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් අපේ සතිමත් අත්දැකීම තමයි සක්මනේ ගත කරනකොට මේ ආරම්භයේදී තියෙන ඒ තදබල ගතිය, රළු ගතිය, මේ ලෝකේ තියෙන සේරම ඔළුවට එන ගතිය, අකුලට හිත දාගන්න අමාරු ගතිය, ඒ ටික බලාගෙන අපි ගත කරනවා. ඒකත් එක්ක රණ්ඩු වෙවි වගේ ගත කරාට අපි ඒක ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ නිතුල අපි ගත කරනවා. මේක යමක් තියෙනවා කියලා අපි තේරුම් ගත්ත, දැනගත්ත කාරණෙත් එක්ක ගුරු උපදෙස් එක්ක තල්ලුව ගන්නවා. ගන්නකොට අඩියක් දෙකක් තියාගන්න පුළුවන් වෙනවා සතිමත්ව. යන්නේ තියාගත්තු අඩිය දෙක තුල තමයි අපි ඒ ඉදිරිය ඇවිල්ලා ප්‍රස් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගත කරගත්තාන් පස්සේ හොඳට අඩියක් දෙකක් තුනක් තියාගෙන ඉදිරියට යද්දී අර මුල් අඩිය තිබ්බට වැඩිය පස්සේ ඉස්සර යනකොට තව තව කාරණා සිහිය වැඩිලා තේරෙන පටන් ගන්නවා. එතකොට විස්තර වැඩි වෙනවා. මුලින්ද නිකන් මේ කකුල තිබ්බා වගේ තේරුණාට ටිකක් කරලා යනකොට ඒ කකුලේකම විස්තර වැඩි වෙලා, ඒ කකුලේම වමේ නම් වැඩි විස්තර බිඳුඹ වැඩිලා ඉස්සරහට යන හැටි, දකුණට තියෙනකොට වෙනස මාරු වෙන හැටි, එස වෙන හැටි, මේ විදිහට විස්තර බලාගෙන යනකොට ඔන්න අපි මේ ලෝකෙත් එක තිබ්බ බැඳීම කරදර ටික ටිකක් ඒ මොහොතේ නැති වෙලා අඩු වෙලා, අඩිය තියෙනකොට ඇත්තෙම නෑ, ආපහු පණිනවා නේ පැත්තට කමක්. ඉතින් ඕක දැක දැක ගමන් කරන් පස්සේ මේ හැදිලා එන ස්වභාවයට මේ දුවන දේවලුත් එකතු එක් මේකෙම දෙයක් කියලා ඔන්න තේරෙන්න පටන් ගන්න. එතකොට ඒ සක්මනත් ඒ විදිහට සිද්ධ වෙනවා, මේ දැනීම කකුලෙත් සිද්ධ වෙනවා, හිතුවිලිත් ඇවිල්ලා මූණට මූණලා විදිහට ගන්නවා කියලා කියන. ඒ විදිහට එෙන් ගත කරගන්න පුළුවන් වෙන්න මේ ඔක්කොටම ටික ටික ඔන්න සමහිත ඇති වුණා. මේ කාරණා බාර ගන්න සූදානම්, ස්වභාවය තේරුම් ගන්න සූදානම්, ලෝකේ ස්වභාවය තේරෙන්න සූදානම්. ඒ වගේම මේක මේ අඩියක් තියෙනවා කියන එකත්, එම නැත්තම් සත්‍යයක් ඇහෙනවා හිතුවිල්ලක් කියන්නේ මේ නිකම්ම නිකං වෙනවා නෙවෙයි, මෙහෙම රළු ක්‍රියාවලියක් වෙනවා. ඒක දැනුවත් වෙන සියුම් කාරණේකුත් සිද්ධ වෙනවා ඇතුළේ තමන් තුළ. ඒවට දෙන වටිනකම් සහ ඒවා ඔස්සේ යන්න කලින් මේකේ තදගතියකුත් ඒ වගේම මේකේට එන සියුම් බවකුත් තමන් තුලත් තියෙනවා. ඒක කෙනෙකුට වෙනස්. තමන් තමයි මේ කාරණා යොදන්නේ තමන්ගේ ඒ දැනෙන දැනීම වෙනුයි. කියන්නේ ඒවා තේරුම් අරගෙන මේකට හේතුවක් තියෙනවා නිකම්ම වෙන්න නෙවෙයි. ඔස්සන්න කලින් ඔස්සන්න හිතුවිල්ල ඉස්සරහට යන්න කලින් යවන්න කලින් කකුල එහෙම මේ විදිහ හැම එකේම අඩිය තියන්න කලින් දැනෙන්න කලින් ඒකට කලින් දෙයක් තියෙනවා හේතුවක්. මේ විදිහට ටිකක් පස්සට වෙලා බලන බැලමක් හදාගෙන එහෙම ටිකක් ඉදිරියට ගත කරනකොට අන්න අර අපි නොදකපු දේවල් මේ හිතුවේවත් නැති වගේ දේවල් ඔන්න වෙනවෙන්නේ පටන් ගන්නවා. මේක ඔක්කොම තියෙනවා යනවා කිසිම ගතියක් නෑ. හැබැයි හොඳට සක්‍රීයව සිද්ධ වෙනවා. තිබෙන මේ විදිහට වෙනකොට තවන්ටම තේරු පටන් ගත්ත කොට තිබ්බ මනුස්සයම නෙමෙයි දැන් ඉන්නේ මේ කියලා තමන්ට අදහසක් එන්න පටන් ගන්න. ඉතින් ඕක කරගෙන යනකොට හොඳට ඒ වෙනස අත්ින් දහම ඒකම තමයි දහම කියලා තමන්ට තේරෙනවා. මේ වෙනස් වෙච්ච හැටි මේක හරහා යම් වෙනසක් ඇති වුණා පැහැදිලිවම මේ සක්මනට යොමු වෙලා විනාඩි කීපය තුල. එහෙනම් මේක මේ ධම්මානුදම් පටිපදාව ජීවිතයට එකතු කරත්ත කෙනෙක්ගේ ජීවිතේ වෙනස් නොවෙන්නේ ඇයි? අනිවාර්යෙන් ඒ වෙනවා කියන විශ්වාසය ඇති වෙනවා. ඒ අන්නේ විදිහට ගත කරනකොට අර ටිකක් කරලා යද්දී ඔය පේනවා නිකන්. එතකොට අර ස්වභාවයේ හොඳ එකඟ බවක් එක්කර ලෝකෙම අයින් වෙලානේ දැන්. තිබ්බම යොනස් ගාතත් ටික ටික අයින් වෙච්ච නිසා පැහැදිලිකමක් එනවා. මේ අර මනස පැහැදිලි වෙන්න වෙන්න අර ඇවිදීමෙම තොරතුරු බැලෙන්න බැලෙන්න නිකන් පේන්න ගන්නවා. යට කෝටුව ඇවිද්ද පේනවා. මස් ටික වෙන් වෙලා පේනවා වගේ නිකන් අමු තව හිත ඇතුලෙන් රූපගතියක් හදනවා. මේක සම්බන්ධෙමයි මේකට දැන් එකඟ නිසා වැඩිපුර කියන්නේ ඒක දැනගන්න එක විතරයි කරන් තියෙන්නේ. ආ මේකත් මේකෙන් ආපු ස්වභාවයක්. ඇත්තට වැටි පේනවා නෙවෙයිනේ මස් පින් වෙලා පේනවා එකක් නෙවෙයිනේ. ආ කියලා ඒකත් අර ගොඩේම එකක් ඇවිදීම. මේ විදිහටම කරනවා. විදියට ඔන්නම ගත කරගෙන යනකොට එකඟ කමත් එක්ක අර විදිහට මේ හිතුවට වඩා අපි ඇවිදින වේගය මේ අපි හිතන් ඇවිදිනවා මේ සෑහෙන ඇවිදිල්ලක්. හැබැයි මේ ඊළඟට සිහිය වැඩි වෙලා ඇවිදීම ක්‍රියාවලිය ඒ බාරගත්තම සතියෙන් ඒක මේ ඉබේම සිද්ධ වෙනවා. එතකොට වේගය තීරණය කරන්නේ ඒ සතියමයි. ඒ නිසා එතකොට මට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හොඳට නිමග්න වෙලා ඉන්නයි තියෙන්නේ. හොඳට ඒ මොහොතේ වෙන දේ බලාගෙන පැහැල්ලුවෙන් ওই විදිහට සක්මන යනවා. ඒ කියන්නේ මොහොතේ තමයි සුව වීම, අස්ලෙඩ රෝගවල සුව වීමට පටන් ගන්නෙ. ඒ වගේ මානසික සුවය ඇති වෙන්නේ, කායික මානසික වශයෙන් ඒ සැපය ලැබෙන්නේ. ඉතින් මේවා එක්ක මේ අමතර වාසි ඔක්කොම සිද්ධ වෙන්න ගන්නවා. යත් නිල සම්බාහනය සිද්ධ වෙනවා කකුලේ යටිපතුල් වල. ඒ වදින්න වදින්න වැලිත් එක්ක පොළොව සමග සම්බන්ධ වෙන්න වෙන්න ආතති ගතිය අඩු වෙලා යනවා. ඉතින් මේ වගේ අමතර වාසි ටිකක් වෙලා වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට තියෙන්නේ මේක දිහා බලාගෙන දිගට සක්මනේ යෙදිලා ඉන්න එකයි. ඉන්නතරුව ඒ හදාගන්න සිහිය පරියන්කෙට එදිනෙදා ජීවිතයට එකතු කරගන්නවා. එකතු කළා මෙන්න මේ සැනසෙල්ල විවේකය බලෙන් නැතුව අනිත් ඒවා ඉදින් තේන හැටි බලාගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. දැන් මේ විදිහට ගත කරනකොට ජීවිතේම භාවනාවක් කරගන්න පුළුවන්.
අද දින ස්වාමීන් වහන්සේ පුණ්‍යාදීයක් දෙන්නවා. ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේක පැහැදිලි නැහැ මේයි.
ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් වෙලා නැද්ද?
එහෙම මම හිතන්නේ මේ ප්‍රශ්න කීපාර කියවුවා කියලා මට හිතෙන්නේ. මට හිතෙනවා ඒක කියවුවා කියලා ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අතර ලැබී ඇති වාචික ලිඛිත ප්‍රශ්න එපමණයි වහන්සේගේ අවසර වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. දැන් ඔබලාට අවස්ථාවක් තියෙනවා ඔබ සැමට යම් කිසි කමටහන් ගැටලුවක් තියෙනවා නම් අතෝසවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ ඊට අදාළ පිළිතුරක් ලබා දෙන්න ඇති. මම හිතනවා ඔබ හැමදෙනා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගනී කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ, මම කෙටි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. කෙනෙක් ප්‍රශ්නයකට ඉදිරිපත් කරන්න ලෑස්ති වෙනකම් ඔබ වහන්සේගේ අවසර. ස්වාමීන් වහන්සේ, පහුගිය කාලේ සක්මන් පරලංකේ හොඳට කෙරීගෙන යනවා. ඉතින් සැහැල්ලුවෙන් සක්මන් කරගෙන යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ, මට පොඩි දෙයක් හිතුණා. සතිමත් වීම, සක්මන පරයන්කේ සතිමත් වෙනවා වගේම අසතිමත් වෙනකොට සිතුවිල්ලක් ඇවිල්ලා ඒ දෙයටත් යොදන්නේ එකම සතිය නේද කියලා. ඒ කියන්නේ ඒ සතියමයි අරකටත් යොදන්නේ. ඉතින් එතකොට සතිය වෙනස් වීමක් අසතිමත් වුණා කියලා වෙනවද කියලා. සවනස් මම මෙහෙම අසතිය ගැන කතා කරන්නේ මේ පහුගිය දිනක වෙච්ච සිදුවීමකුත් තියෙනවා. මේ කාලෙකට පස්සේ මේ තදබල දේශයක් ඇතුළත පුද්ගලයෙක් සමග ඇත්තටම මේක වීතික්‍රමණය මට්ටමටම ගියා. ඉතින් කොහොමද තරහ වීම මගේ අඩුපාඩුවක් කියලා මට තේරුණා. සවනස් ඒ වෙලාවෙත් තරහ වෙන අවස්ථාවේදීත් තේරුණා. නමුත් ඒ වුණාට ඒක වාහනේ බේර ගන්න තරම් එච්චර දක්ෂතාවයක් තිබුණ නැහැ. හැබැයි ඉතින් පැය කීපයකට පස්සේ මේ සාමාන්‍ය තත්යකට ආවත් මට තේරුණා කොච්චර ද්වේෂය කියන එක කොච්චර මේ ඇතුළේ තියෙන යකෙක් කියලා වගේ තමයි ස්වාමීනස වැටුනේ. ඒතරම්ම දරුණු මේ තද බල වෙහසක් හිතේ තියෙනවා කියලා. ඒකම සමහරවිට ඉතින් දැන් අදද ඒක ඊට පහුවදා සාමාන්‍ය විදිහට ඉතින් පරණක සද්මත් බව කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් මට හිතෙන ස්වාමීන් වහන්සේ මෙහෙම පොඩි සමාවයිදීමකුත් එක්ක ප්‍රකාශනයකුත් ඔයගෙම සමාවයිදීමකුත් කරන්න ඉතින් මෙහෙම සිදු වෙනවා. කාලයකට පස්සේ ස්වාමීන් වහන්සේ ඉතින් කේන්ති ආවා. ඉතින් ඒ විදිහට ගියා. මට හිතෙනවා ඉතින් මේක වහන්සේට දැනුම් දෙන්න ඕන කියලා. තේරුවන් සර්.
ගැහුවද නැත්තම් මොකද කරේ? මරුවද ගැහුවද බැන්නද මොකද්ද වුනේ?
ස්වාමීන් වහන්සේ වචන හුමාරුවක් පවණයි.
ඒක නේ ගහලත් නෑ නේ අඩු ගන්න වැඩන්නේ. ආපු වෙලාවේ හොඳ chance එකක් ගන්න තිබ්බා ඉඳලා හිටලා
ඒක නෑ ඇත්ත ස්වාමීන් වහන්සේ කාලෙකින් ආපු හින්දා වෙන්නේ නැති. ඉතින් හරි තද වෙහසක් ස්වාමීන් වහන්සේ මේ ද්වේෂය කියන එකේ තියෙන හිතා ගන්න බැරි තරම් මේ අනිත් පුද්ගලයාට කොහොම වෙතත් Tamanට හරියට ඒක වැටහෙන්නේ.
ඔය ඉතින් ඒක අර මේ නිතර එන කෙනාට ඔය එහෙම එකකුත් නෑ. නිතර ද්වේෂය ඇවිල්ලා මේව කරාම එහෙම ගේකුත් නෑ. ඒ වගේම පිට කරන් පස්සෙත් නිදහසක් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඔයක එක සිතුවිල්ලක් විතරයි. ඉතින් ඒකත් ඒ මොහොතේ සිදුවීමක් විතරයි. එක එක කෙනාට එක එක ආකාර වලින් එන්නේ. ඉතින් සීමාව කියලා දෙයක් තියෙනවා. කොහොමඩත් ඉතින් මේ මට ඕන විදිහට වෙන්නේ නැති වෙනකොට ඒක වෙනවමයි. ඉතින් ඒක දකින්න තමයි තියෙන්නේ. අවශ්‍ය විදිහට වෙන්නේ නැහැ. මේක බාර ගන්න නැති තාක් සමයි දේශේ තියෙන්නේ. ඉතින් ඒක තියෙනවනේ. ඉතින් සුළු වශයෙන් හරි තියෙනවා දිගට යන ගමන යන තාක්. ඉතින් ඒක මේ ඉඳලා දාහම ඒකත් හොඳයි. මේ සිහියට අල්ල ගන්න පරීක්ෂා කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ සිහිය කියන එක ඉතින් හැම වෙලේම තියෙනවා. කොහොමද සතාදිපතිය සබ්බේ ධම්මා කියලා දේශනා කරනවා. කියන්නේ සිහිය ඒ සියලුම ධර්මයන් තුල අධිපතිකම සිද්ධ කරනවා. එමේ නිසානේ අපිට මේ කාරණා පස්සේ හරි දන්නේ. මේ සිද්ධිය වෙච්ච වෙලාව සිද්ධිතික මතකයි ඔක්කොම දන්නවා. ගැටලුව තියෙන්නේ අපිට ඒකට අවදි වෙන්න බැරි කමයි. මේ අවදිභාවය තමයි ඇත්තම දියුණු කරන්නේ. සිහිය වඩනවා කියන්නේ මේ අපි ආරතර වචනෙන් කිව්වට ඒක තමයි බුදු පියාණන් වහන්සේත් පෙන්නලා තියෙන සතිපට්ඨානය කියලා සතර සතිපට්ඨාන වශයෙන් සූත්‍රයේදී. නමුත් මේ ඇත්තටම වෙන්නේ ඒ සියන සිහිය පිළිබඳ අවදිභාවය ඇති කරන එකයි උත්සාහය. ඇත්තටම සිහිය පවත්වනවා, සිහිය තියෙනවා. එතකොට අවදිභාවයෙන් එක ගත්තහම අසතිය කියලා එකේදීත් සිහිය තියෙනවා. සතිය කියලා වේදන එකේදීත් සිහිය තියෙනවා. ඒ නිසා මේ සිහිය කියන කාරණේ ඇත්තට ඕනම වෙලාවක පවතිනවා. නමුත් අපිට ඒක අවදි වෙන්න බැරි එකයි තියෙන්නේ. අවදි වෙච්ච වෙලාවෙම ඒ ආතතිය හිටින්නේ නැහැ. ඒක නිකන් කෙලෙස් ස්වභාවය හිටින්නේ නැහැ. මේ තියෙන අවස්ථාවේ අරමුණේ පිරිසිදු භාවය සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ අවදි භාවය වැදගත්කම. ඒක පටන් ගන්නකොටම මේ හිතුවිලි වලට අවදි වෙනවත් රූප වේද මේ ශබ්ද ගන්ධ රස වලට අවදි වෙලා බලන්න හැකියාවක් නැති නිසා තමයි ඇඟට හිත තියලා ඇඟ හරහා අවදි භාවය වඩා වර්ධනය කරන්නේ. ඇඟට අවදි වෙන්න ඉස්සෙල්ලා ඇඟේ මේ මොහොතේ ඉන්න විදිහට අවදි වෙන වාඩි වෙලා ඒකේ හුස්ම ගන්න එකට අවදි වෙන්න කියලා මේ අවදි භාවය ටික ටික වර්ධනය කරනවා. වර්ධනය කරා පස්සේ රිදෙන සැප ගති මේ දේවල් වලට අවදි වෙන්න ටික ටික අවදි වෙන්න වෙන්න ඒකේ ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. ඒ අනේ විදිහට හැම දෙයකම අවදි වෙන්න වෙන්න ස්වභාවය තේරෙනවා. මේ විදිහට ඒ සියුම් සියුම් දේවල් වලට අවදි භාවය එන්න එන්න වැඩි කරන ක්‍රමවේදයක් තමයි ඒ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියන්නේ. ඉතින් මේවායින් මේ එක එක තැන් වලින් අරගෙන සමාල්ලාවට වයින් කොටසක් ගන්නවා. මේ ওই වගේ සිද්ධියක් වගේ අරගෙන කෙනෙකුට විස්තර කරන මේ කොහොම අවදි වෙන්න ওই වගේ වෙලාවක බලන්න තමන්ගේ තියෙන පිච්චිල්ල ඊට පස්සේ ඒකට කරපු ක්‍රියාත්මක වීම හරහා එහා පැත්තට එන ගින්න බලන්න ওই දෙක දකින්න ඔන්නතර තියෙන ධර්මයේ දකින්න ඕන. ඕක තමයි ක්‍රමේ. ඔය නිකං කකුලට හිත තියෙනවා ඇවිදිනවා හුස්ම ගන්නවා මොනේ අනාරිය ඕව කරන්න එපා. ඕව ඇති වැඩක් නැහැ. මේ භාවනා කියන්නේ තනි බොරු කියලා හදාගන්න දේවලුත් තියෙනවා. මේ සතිපට්ඨානෙමයි ගන්නෙ කොටස ධර්මයේ. අරගෙන පෙන්නන අලුතෙන් හොයාගත්ත දෙයක් වගේ පෙර නොයසූ විරූපින්න දහම අපේ ගාව තමයි තියෙන්නේ කියලා අර නොදන්න පිරිස් සමාරු වේලාගෙන අර මේ වගේ ඇත්තම විච අවස්ථාවකින් ගන්න ප්‍රයෝජනයක් අර මිනිස්සේ කමාරවට නම් මේකෙන් ප්‍රයෝජනය ගන්න ක්‍රමයේ තියෙන ආන්න මේ විදිහට ওই වගේ සිද්ධියක්ම තමයි මුලට ගන්න. මෙන්න මේ බලන්නකෝ මතක් කරලා gedara මේ වෙන්නේ නැද්ද ඔයාගේ ආන්න බලන්න මේ වෙලාවේ මේ වෙලාවේ ඕවට ඔකට භාවනා කරලා හරියනවා ඔකට කියලා අර සීනසේටම පයින් ගහලා ඔකේම සූත්‍රිකුත් ඇරදීට මෙන්නගින් සීල විසුද්ධිය නෙමෙයි බුදුහාඳුර වගේ කරලා තියෙන චිත්ත විසුද්ධිය නෙමෙයි දිට්ඨි විසුද්ධිය නෙමෙයි ඒ විසුද්ධි හතම නෙමෙයි මේ නිවන. ඉතින් ඒක තමයි වැදගත්. ඒක හොයාගත්තේ මේ අපි අපේ මේ ලුකහාඳුර වදීට. ඉතින් ඕක මේ කළා විකුණලා නොදැනුවත්ව කරනවා. ඊට පස්සේ තියෙන සාහිත්‍යයට ගානවා බුදුහාඳුරමයි බුදුහාඳුර ඒ මේ සිදුවත් කුමාරය කාලේ මෙහෙමයි ඕවා වැත්ත නෙවෙයි මුරු හදපුවා. ඉතින් අර මුල නෑ එන්න ගමනක් නෑ මනුස්ස ළමයෙකුට සාහිත්‍ය හරපුඩි දරුවෙකුට මේවා තේරුම් අරගෙන පසු කාලෙකනේ ධර්මයේ නාම රූප අවබෝධ කරනව නම් කරන්න වෙන්නේ. ඉතින් එහෙම නැත්තම් උර යොමු වෙලා වුණත් අවුරුදු 7 ළමයා යොමු වෙන්නේ පෑයි අරු 7 කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් වෙද්දිත් මේ විදිහට යොමු වෙන පාරක් තියෙනවා. ඒක කපා ගන්න මුල ගැඹුරේ ඉඳගෙන මෙන්න මෙතනයි තැන ඔය මේ වෙරළ ඉඳන් තේරුමන්නේ ඌවයි වැලි නාන්න එපා කියලා. ඇත්තටම ඉතින් අර තේරෙව ඇත්තරම් බැලුවම වැලි නාන එක බොරු වැඩක් නේ. මෙමුදේ මෙතේ ඉන්න තැනට එපා යන්න. ඉතින් කට්ටිය පයින් උත්සාහ කරනවා පැනලා ඒ ගානට පීන ගත්ත එකයි තෙන්ටම් වෙලා ඉන්න. අර කොහොමඩත් අතනමයි හාට යන්න ගැඹුරකට යාගන්න බෑ. මුලට එන්නත් බෑ කපාගෙන ගම නෑ මුලම සිඳලන්නේ. ඒ නිසා කොහොමඩත් ඉදිරියට යන ක්‍රමයක් දන්නේ නෑ. අතේරම පල්ලෙලා ඉතින් අර ලාභ සත්කාර ටික අරගෙන දෙපැත්තෙන් පිටකස්සෝගෙන ඉඳලා ඉතින් ටික කාලෙකින් අතුරුදහන් වෙනවා. ඒක තමයි ලෝකේ තියෙන්නේ ඔය ඒ අනුන්ගේ දුක වවාගෙන කනේ. යන්නේ වගේ තැනකදී තමයි මේ ධර්මයේ බුදුපියන් වහන්සේගේ ධර්මය එන්නේ. ඒක අපි මේ වගේ අත්දැකීමේදී ප්‍රයෝජනෙට ගන්නවා. ශ්‍රියාත්මක වෙනවා. يعني මේ අත්දැකීම තුල සතිය පවත්වනවා. පැවැත්වුව සතිය තමන්ට බවටපත් වෙනවා ඊළඟ දිනයකට. ඒ නිසා ඒ වෙන දේවල් වලට ඉතින් වෙන්න අරින්න ඕනේ. ඉතින් කරන්න දෙයක් නෑ. ඒක මනුස්ස ස්වභාවයනේ. මේ ජීවත් වෙනකොට ඒ ඝර්ෂණින් තියෙනවා. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් පුහුණු කරගෙන යනකොට ඔයදී සිද්ධි වෙලාම මේවා දැකලම මේවා වෙලා වෙලා අවදිභාවය වැඩි වෙලා වෙලා තමයි කවදා හෝ ඒ තියෙන මම කියන සංකල්පය අපෙන් ඈත්ලා ඉංගලත් නෝ යන්න. ඉතින් ඒ විදාට සතුටක් සැනසීමක් තියෙනවා කියලා අපි විශ්වාසයක් තියෙනවා. ඉතින් අන්නේ විදිහේ විශ්වාසයක් තුළ අපි මේ ගමන යනවා. ඒ නිසා කාලෙකට වෙච්ච දේ කියන එක අපි දන්නවනේ. ඊළඟට මේක ඉස්සර ස්වභාවය නෙමෙයි, ඉස්සර මෙහෙම නෙමෙයිනේ කියලා දන්නවා. ඊළඟට මේ සීමාව පයින් වෙලාව මනුස්ස ස්වභාවය කියලා දන්නවා. ඒක වුණා ඇත්තටම වැරද්ද, ඉතින් ඊට වැඩිය තියෙනවානේ. දන්නේ නැක විතරක් නෙමෙයි, ගහන එක ගහන එක විතරක් නෙමෙයි, මරණේ. ඒ වගේ තව යාම සෑහෙන තියෙනනේ. ඉන්සයි තින් බලලා තේවා සීමාව බැලුවාම සීමා පැනලත් නැහැ. යන්නේ වගේ මේ සමහර කෙනෙකුට බයින්වා කියන එක ගානකුත් නැහැ, වෙනෙනවා. ඒ වගේ මේ ගැහුවා තමයි වැඩක් හරි දැනෙන්නේ. මරුවාම තමයි අවදි අවදි හැරිලයි. ඒ වගේ මේ කෙනාගේ තියෙන සීමා මේක කරගෙන යනකොට සතිය වඩන කෙනාට ඔයගයක් අහම එක පාට එනවා. ඉතින් අට්ටිදි හරාචී ගොච්චත් යන්නේ මට මේ වගේ කෙලෙසයක් ආව. මේක නැති වෙන එකමයි හොඳ. මේ පිළිකුල් මේකේ පිච්චිල ගතියක් තියෙන කියලා ඉබේම ඒ ටික එනවා ඉතින්. ඒක තමයි ස්වභාවය. ඒක ක්‍රමක්‍රමයෙන් වැඩිච්ච කෙනාට අනාගත කාලයක් කරවන් පස්සේ හොඳ මට්ටමල සිහිය හැදුනහම අර ඇතුලේ එන කැමැත්ත අකමැත්ත දකින සිහිය ඇති වෙනවා. එතකොට මේ ක්‍රියාවලියේ කැමැත්ත අකමැත්ත ඇති වෙන හැටි. මොකක් හරි මේ තවන්ට එන අරමුණ තුළ එන කැමැත්ත අකමැත්ත. අකමැත්ත හරහා තමයි ද්වේෂය. කැමැත්ත හරහා රාගය ඇති වෙනවා. දෙන්න ඔය වගේ ඒ තැන ඇති වෙච්ච ගමන් ඒක දකින්න මට්ටමට සිහිය ඒ අවස්ථාවේදී ආවේ නැහැ. ඉතින් ආයෙන තැන් තියෙනවා. ඒ වගේම මේ වගේ තැනකදීත් එන විදිය දැක්කම අර කැමැත්ත දැක්ක ගම අකමැත්ත දැක්ක ගමම ඉදිරි කටයුතු වලට කෙලෙස ගැට ගැහින් නැති වෙන්න පටන් ගන්න. එතකොට අරක දුර දිග යන්නේ නැහැ. මේ වෙලාවේ පොඩි ඉවසීමක් දරා ගැනීමක් ඇති වෙනවා. ඒ නිසා ඒකටම තමයි එක තම තව අරමුණක් ආවොත් වෙන අරමුණක් දාලා මාරු වෙන්න ඒක වෙනස් කරගන්න කෙලෙස් අරමුණ. තව වෙන දෙයක් හිතලා වෙනස් කරගන්න, වෙන කතාවක් ඇදලා අරගෙන වෙනස් කරගන්න, වෙන ඒක ආදීන වැරදි මේක හිතලා වෙනස් කරගන්න ඔය විදිහට කියලා ඉතින් භාගතුනා සිතක් සංතාන සූත්‍රය දේශනා කරන්නේ. බැරිම දැන් තල්ලෙන් දිව තද කරගෙන දිව තල්ලට තියලා ඉරියෙන් දත කාගෙන ඉවසන්න බැරි නම් කියලා ඒ විදිහට ඒ විතර්ක සම්බන්ධයෙන් දේශනා කළා. ඉතින් මේ විදිහට ධර්මයේ එක එක ආකාරවල තියෙනවා. අපි එක එක තැන්වලදී එක එක විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සතිය හදාගත්ත පළියට ඔක්කොම තැන්වලදී මෙන්න මේ මට්ටමේ සතියක් තියෙනවා එහෙම කතාවක් නෑනේ. සෝතාපන්න වුණා තිස්සා කඩාගෙන එනවා මේ ළමයා මැරිලා ඒවත්. එතකොට මේ සෝදාපන්න වෙච්ච වැද්දි වැද්දි නෙමෙයි, ඇත්තටම සිටු කුමාරි වැද්දා එක්ක පැනලා යනවා. අවුරුදු 7 සෝවාන් වෙලා ඉන්නේ කුමාරි. මේ වැද්දාට ආස හිතිලා මේ වැද්ද මස් වැද්දා එක්ක පැනලා ගිහිල්ලා හොඳට ඒ ජීවිතේ පෞල් ජීවිතේ හොඳට ඉතින් ගෙවනවා සෝවාන් කෙනෙක් නේ. මේ විදිහට ගත කරනවා. එහෙමනේ තියෙන්නේ. මේ වගේ එක එක අවස්ථාවන්ද එක එක විදිහයි. ඒක තමයි ජීවිතේ ස්වභාවය. එහෙම නොවෙනවා නම් ඉතින් හැමදේම නිත්‍යයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ උපතිස්ථාම වටිනවා. මට වහන්සේ කිව්වකත් පැහැදිලි තේරුණා. ඉතින් ඒ විවිධ දේවල් කළ උත්සාහ කරන්න කියලා ඒ වගේ අවස්ථාවක මග හරව ගන්න එකම දේ ස්වාමීන් වහන්සේ දැක්කේ මේක උන වෙලා වෙනම් එච්චරම අල්ලගන්නම පහසුවේ වෙලෙසිත හුඟක් මේ විසිරී තිබිච්ච බවකුත් තේරුණා. නමුත් ඊට පස්සේ වෙච්ච පසුතැවීම වෙනදට වඩා ටිකක් අඩුවවත් වෙනවා සමහරවිට. වෙනදන හුඟක් ඒ වගේ තැවෙනවා. දැන් ඒ වගේ තැවෙන ගතිය ටිකක් අඩුයි. වහන්සේට බොහොම නමස්කාර පූර්වකව උපදෙස් පිළිගන්නවා.
පශ්චාත්තාපේ අඩුවීමත් සතුට වෙන කාරණයක්. මේ වගේ ඉතින් සිද්ධියකදී ඒකත් ඉගෙන ගන්නවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා සුමතසව ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට.
ඔබට ඉදිරියට යන්න පුළුවන්
ස්වාමීන් වහන්සේ. ඔව් නදී ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මොහොතින් පින් බඳුළු මාමා අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නදී.
ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් තියරි පැත්තටත් පොඩ්ඩක් බරයි කියලා හිතෙනවා. නමුත් ඒක මගේ ප්‍රායෝගික පුහුණුවත් එක්ක සුට්ටක් ගලප ගන්න වහන්සේගේ උදව්වilla සිටිනවා. පරයන්කේදී ස්වාමින් වහන්සේ අපි දැන් ඔය තියෙනවනේ මුකුත් නොදැනෙන තැනට යනවයි කියලා ඉවරලා මං කියන්නේ දැන් ආනාපානයත් ගෙවිලා ඊට පස්සේ ඔය දුකක් දැනෙනවා ඊට පස්සේ ඒකක් නෑ ගොඩක් ඔය න්‍යූට්‍රල් වෙලා වගේ තියෙනවා ඊට පස්සේ ඔය නොකක් දැනෙන්නේ නෑ වගේ වුණාට එකක් දැනීමක් තියෙනවා එතනදි ස්වාමීන් වහන්ස හිතෙනවා දැන් ඔය පරියන්කෙන් ඒක ඉවරලා ආවට පස්සේ ඇයි මෙතනම ඉන්න බැරි කියලා එලා දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඕක දැන් හැම ඕන දෙයක් ගත්ත අරමුණක් හෝ කරන වැඩක් හෝ ඕක පටන් ගන්නකොටම ආයි දුකක් ඇති වෙනවා ආයි වේසක් ඇති වෙනවා ඊපස්සේ ඒකේ කෙරෙහි සතිමත් වුණාම ඉතින් ඒක ආයේ නැති වෙනවා ඕක දැන් මේ පස්සේ කල්පනා කරන සමාධි මත ඉතින් ඕක ඔහොම වෙන්නේ නැතුව ඇයි අරකෙම අර තත්ත්වෙම ඉඳගෙන මේ මෙහෙමත් වැඩ ටික කරගන්න බැරි කියන නිකන් ගැටලුවක් වෙන සවනස මෙහෙමත් කරගෙන මෙහෙම ගිහිල්ලා මෙහෙම තැනක ඉන්න පුළුවන් නම් ඇයි මේ එදිනදා ජීවිතයේදීත් ඒක එහෙම වෙන්නේ නැති කියලා ස්වාමීන් වහන්සේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ ඔය වෙහෙස නැති වෙන විදිහටම තියෙන්න පුළුවන් නේ කියලා අර තර්කයේ පැත්තෙන් බලන්න හදනවා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන පොඩි අදහසක් වහන්සේගෙන් දැනගන්න කැමති පෙරුවන් සර්ම
ඕ දෝකට මුලින්ම තියෙන්නේ මේ අපේ දැන් ඇත්තටම ඉස්සරවනේ ඇසුරු වෙන පිරිසකේ තියෙන එකක් තියෙනවා මොකද්ද මේ හිස්තන මොකොත් නැති එක හරි ලොකු එකක් කියලා. ඔය ඒකමනේ කතා කරන්නේ ඕනේ. ඉස්සරවනේ ටික දාලා කියන්නේ මේ සම්සරේ සාමාන්‍යයෙන් හරි මේ අමුලක් තමයි තාන්නේ දානවා ඊට පස්සේ ඉතින් මේක ගෙවිල යනවනේ. ඊපස්සේ ඔන්න ඉතින් හිස්තන තියෙන්නේ. ඒ මොහොතේ පටන් එතනින් පටන් ගන්න ඉස්සරවනේ. ඉතින් ඒකත් මේ අපි හොඳට විමසන්න ඕන කාරණයක්ද? හැමතිස්සෙම බලන්න ඕනේ මොකද්ද මේ හිස් තැන කොහෙට කොහමද ඒක වෙන්නේ වෙනවද නැත්නම් මේක හිතෙන් හදපු එකක්ද මේක හොඳයි කියලා එකක් තියෙනවනේ දැන්
එහෙම
හලා එහෙමද හොඳයි කියනකොට ඒ හොඳයි කියන එක මවලා දෙනවා පොඩ්ඩක් හිත එකඟ වෙන්න යන්නේ කාරණා හොඳට බලන්න ඒක ඇත්තටම සිහිය තියෙන කෙනා අල්ලා ගන්න පුළුවන් ඒ වගේමයි අර කයට හිත දානවා එහෙම නැත්නම් සක්මනේ ජීවිතේ අරමුණට ගත කරපු කෙනාට අල්ල ගන්නත් පුළුවන් මේ. ගෙවෙන බව පේන්න පටන් ගන්නවානේ. ඉතින් මේ විදිහට ඒ ගෙවීම තියෙනවා. ඉතින් ගෙවීමට කලින් ගෙවෙනවා කියන එක සංදිස්ථානයක් විතරයි. බුදුන් වහන්සේ පෙන්නනවා මේ හැම තැනම මේ උනම අරමුණක නිම නිරෝධය තියෙනවා. දැන් සතාධිපතේ සබ්බේ ධම්මා වගේ හැම සති අරමුණෙම සිහිය තියෙනවා. වගේම විමුක්තිසාර සබ්බේ ධම්මා. හැම අරමුණක්ම ඉවර වෙනකොට විමුක්තිය තියෙනවා. ඒතර නිවන තියෙනවා. ඒ නිසා මේ අර පටන් ගන්න එකේ තියෙනව නිවන. අපි අර සාමාන්‍යයෙන් අර අරමුණ තියෙන තාක් ඒ අරමුණ කියන්නේ කෙලෙසයක් කියන එක මින් සනාරම්මනා වික්ක වේපජිති පාපකා කුසල ධම්මා නොඅනාරම්මනා කියන ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ වචනත් එක්ක අපි අරමුණක් තියෙනකොට කෙලෙස් තියෙනවා අරමුණ ගෙවුනහම කෙලෙස් ආපේක්ෂව නැහැ අඩුයි කියන කාරණෙන් නිසා අර හොඳයි කියන අර පැත්තෙන් ගන්නවා ගෙවීම. ඉතින් ඒක ගෙවීම එහෙම ගත්තට අර මුණක් ඉවර වෙනකොටම ඒක කොනේ අග නිවන තියෙනවා. කියන්නේ අග දකින්න පුළුවන් වුණා නම් ඒකත් ඔය හිස් ගතියට ගියා වගේම තමයි. ඒක පටන් ගන්නකොටම පුළුවන්. හොඳට අවධානය වැඩි කරන්න. කියන්නේ විදිහට මේක මේ කොයි මොහොතක වුණත් සිද්ධ කරන්න වෙන කාරණයක්. හැබැයි ඒ කොයි මොහොතක කිව්වත් අපි මේ ක්‍රියාවලියට අනුගත වෙලා ඉන්නවා. පර්තාණ වඩන ක්‍රියාවලියට එහෙම නැත්නම් සක්මණේට පරියංගයට දෙන ජීවිතනත් සත්‍යමත් බවට අවදි වෙලා හදාගෙන ඉන්න ඕන අවදි බව. ඒ අවදි බව හදන එක ලේසි නෑ. මේ සිහිය මේ පවත්වන්න පුරුදු වෙන්න සක්මන් කරන්න පරියංග කරන්න පුළුවන්. සිහියෙන් වැඩ කරනවා කියලා හිතලා වැඩ කරන්න උත්සාහ ගන්න පුළුවන්. හැබැයි අවදි බව ඇති වෙලා ඉන්නේ කාලෙත් එක තමයි. ඒක කියන්නේ විදිහට ඒ අවදි භාවය තමයි වැදගත්. දැන් ක්‍රියාවලිය කොහොමඩත් සිද්ධ වෙනවා. සක්මණේ පරියංග ගත කරාම කොහොමඩත් යම් කෙනෙකුට ගෙවීමක් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ ඉඩ තියෙනවා. හැබැයි ඒකේ අවදි වීම තමයි වැදගත්ම කාරණය. එතකොට මේ අවදි වීම ඇති වෙන්න වෙන්න තේරෙන්නේ මේ ඉස්ගතියත් එක්තරා ස්වභාවයක් මේ ක්‍රියාවලියේ අරමුණ තියෙද්දිත් ඒක එක්තරා ස්වභාවයක්. අරමුණ පටන් ගන්නකොට තව ස්වභාවයක්. ඉවර වෙද්දිත් ඒ ස්වභාවය මේ විදිහට මේ ස්වභාවයන් ටික මේ ටික මේ ක්‍රියාවලියට අයිති දේවල් ටිකක් මේක පේන ටිකක් මොන විදිහට හසු වෙනවා. යන්නේ විදිහට දකින්න දකින්න හුරුුණාන් පස්සේ මේකත් මේකට අවදීන එකක් ඒ හිස් ගතියත් ඔන්න මේ පුරුදු කරන කෙනාට ඒක තිවරයක් තියෙනවා. කියන්නේ ආය නැකිට්ටෝ නැති වෙලා යයි. එහෙම නැත්නම් ඒක පරියන්ගේ ඇතුලේදී මායි අරමුණු ඇවිල්ලා අරක නැති වෙලා යනවා. එන්නේ කොනින්දර ගිහිලා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට මොනවන හරියකින් ඒකත් නැති වෙලා යනවා. ඉතින් ඔය වගේ අවස්ථාවක මේ මෙහෙ වැඩසටහනේ අපි පරණ කෙනෙකුත් ඉඳලා මතු කරා මේ එකපාරටම අහපු ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේ මට හිතෙනවා නිවනත් අනිත්‍යයි කියලා. ඔන්න එහෙම කිව්වා. ඉතින් නිවන අනිත්‍යයි කියලා යාට ඒ විදිහට තේරෙන්නේ මොකද? දැන් හිස් ගතියට ගියාට මේක හිටින්නේ නැහැ. ස්ථිර නැහැ. ආයේ කර්මණකින් වෙනස් වෙවිල යනවානේ. ඉතින් මේ ප්‍රභාස්වර හිත මේක ඇතුලේ තියෙනවා. ඒක මතු කරගන්න එක තමයි මේකෙන් කරන්නේ අවධානය හදාගෙන. නමුත් අර කරගෙන යන එක්කෙනාට ටික වෙලාවකින් අර දැක්කට ආයේ නැති වෙලා යනවා. එතකොට හිතෙනවා යකෝ මේකත් අනිත්‍යයි. හැබැයි නැත්තම් මෙච්චර කල් කරනවා එලා මෙති වෙලා යන ගතියන්නේ තියෙන්නේ. ඉතින් ඔකත් අනිත්‍යයි කියලා නිකන් එනවා අදහසක් නිකන් තුලින් චින්තනය. ඉතින් එතකොට ඒ විස්තර කරා ඉතින් අපි දන්නේ නැහැ. කියලා එහෙම එකක් නැහැ නේ අපි දන්නු පහදලියම අසංකත ධර්මයක් කියන්නේ. මේක මේ පැමිණීමක් නැහැ. ඒ නැතිවීමක් නැහැ. ඒ පිටත් වීමක් නැහැ. ඉරහඳ නැහැ. අසංකත ධර්මය කියන්නේ හේතු අපි සකස් කරනවා. හැබැයි සකස් වෙන ඵලය නැවත මේ ඇති නැති වෙන ගොඩට එකතු වෙන එකක් නෙවෙයි. ඒ නිසා තමයි මේ අරහත්ං මාර්ගය මේ උතුම්ම හේතු සකස් කිරීම කියලා කියන්නේ. උසස් වෙන්නේ ඒ සකස් කරන හේතුවෙන් හැදෙන ඵලය තව දෙයකට හේතු වෙන්නේ නැහැ. ඒක හේතුඵල ධහමට අයිති වෙන්නේ. හේතුඵල ධහමෙන් මිදෙන්න සකස් කරන හේතුවක් එකම හේතුව ලෝකෙත් ආරෂ්ඨාංග මාර්ගය. යාන්ගේ නිසයි ඒ සතිපට්ඨානේ ඒකායන මාර්ගයේ විසුද්ධි මාර්ගය කියලා මේකට කියන්නේ. සතිපට්ඨානෙට ඒකායන මාර්ගය තුළ ඒ ආරෂ්ඨාංග මාර්ගය වැඩෙනවා. ඒ වැඩෙන උතුම්ම මාර්ගය යොමු කරන්නේ හේතුඵල ධහමේ මිදෙන ස්වභාවයකට. ඒක හේතුඵල ධහමට අයිති වෙන්නේ නැති එකක්. මේ වගේ උතුම්ම විශේෂ අමුතුම සංස්කරණයක් සකස් කිරීමක් මේ දැඟලිල්ලක් ක්‍රියාවලියක් නැටිල්ලක් තමයි මේ අපි කරගෙන යන සතිය වඩනයි. ඒ නිසා ඒක ලෝකෙට එච්චර තීරු ගන්න පුළුවන් යවනේ මොන චින්තකේවත් මොන මොන කතන්දර වලින් ආවත් මොන දේ ආවත් මේකේ කොටසක් හසිපට්ටානේ කොටසක් චූට්ටක් ගාවගෙන තමයි ලොකු කතා කියන්න වෙන්නේ, විස්තර චාර කරන්න වෙන්නේ. නමුත් මේ අරම තේරුමක් ඇයිට අදහසක් නැහැ. මොකද මේ වගේ හිඩසක් හිස්තනක් මේ වගේ අත්විඳීමක් මේ බාධක තුල දකින්න ඒ හිඩස අවකාශය අත් දැකලා නැති නිසා. ඒ නිසා ඔය අහපු ප්‍රශ්නෙත් එක්ක ඉතින් තියන්නේ අපිට කෙටිම උත්තරේ. දැන් මෙච්චර නිකන් වැල්වට ආරමක් කිව්වා. ඉතින් ඔය 10 වෙනිදා කියන්න අතන වෙලාව ගන්න ඕනේ හින්ද මොකද්ද ඔය එළියේදී අනිත් වෙලාවෙදිත් දැනෙන අනවශ්‍ය, ඒ කියන්නේ Tamanට හිතෙනවනේ මේ අනිත් වෙලාවෙදී තරක තියෙනව නම් හොඳයි කියලා. අන්නේ ස්වභාවය තියෙන වෙලාව, ඒ කියන්නේ අර දැන් අරක නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ වෙලාවත් මේ ස්තන තියෙන වෙලාවත් කවදා හරි ඔය විදිහටම හිතුවිල්ලකින්, එහෙම හිතුවිලි නෙමෙයි හිතලා ගන්නව නෙමෙයි, ඔය විදිහටම තේරෙන්න ගත්තොත් මේ දෙකම එකයිනේ කියලා අන්නෙතකම් මේක කරමු. මේ දක්වා යන්න.
අනාසි ලස්සට ගලපේන අවස්ථාවේ බොහොමද
කියන්නේ.
ඔය කිව්වට ලස්සට ගලප සවනවාත් ඒක උත්තරේ. ඒකටම තව පොඩි පැහැදිලි කිරීමක් කරගන්න සවනවාත්. ඔය දැන් ඔය හිස්තනක් හෝ එතන තියෙන බොහොම සාන්ත ස්වභාවයේදී මම කිව්වොත් හේතුඵල ධහම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය ආයි සිතුවිල්ලකට ගිය වෙලාවේදී ඇති වෙන ධර්තය වෙහෙස එතනදී තව ආපහු හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙනවා කිව්වොත් ඒක නිවැරදි විදිහක්ද ස්වාමීන් වහන්සේ? මම ස්වාමීන් වහන්සේ කියපු උත්තරෙත් එක්ක
සාපේක්ෂව ඒකෙදි වැඩි ගතියක් තියෙනවා. හැබැයි විශේෂත්වයම තමයි සතිමත් බව වඩන එකේදී ඉස් ගතිය මොකක්වත් නෙමෙයි. සිහිය තියෙන මොහොතේ හේතුඵල ධර්මය දකින්න පුළුවන්. ඒකෙ මිදෙන මගේ ඉන්නවා. ප්‍රමාරෂ්ඨාගේ මාර්ගයේ ඉන්නවා. සිහිය තියෙන වෙලාවේ මොකේ හිටියා? ඉස්සතියේද? අරමුණේද? කෙලෙසේද? පාපයේද? කිසිම ගැටලුවක් නෑ. සතියට අවදි වුණොත් ඒ මොහොතේම ඒ ක්‍රියාවලිය අනිත් පැත්තට හැරෙනවා එක ක්ෂණේ. අන්න ඒ නිසා ස්ථානි සාපේක්ෂ වැඩි කියලා පුළුවන් ඒක හැදිලිව. මොකද සතිය කිව්වට මේ තැන්වලදී සතිය වෙනස්කම් තියෙනනේ මට්ටම්. සති පට්ඨාන, සති ඉන්ද්‍රිය, සති බල, සති පොච්චංග, සම්මා සති කියලා මේක අනිවාර්යයෙන්ම එක බුදු පියාණන් දේශනා කරපු මට්ටම් ටිකක් තියෙනනේ. ඒ මට්ටම් අනුකූලව ඒ තැන්වලදී ලැබෙන මේ ඵල ප්‍රයෝජනේ වැඩි වුණාට සිහිය පවත්වන එක නම් වෙන්නේ ඒ මොහොතෙදිම සිහිය පිහිටපු ගමන්ම කාරණේ හැරෙනවා අරහත්ාංග මාර්ගයේ පැත්තට. එනිසයි සිහියෙන් ඉන්නම නම් නිවන, සිහිය නැත්තම් සංසාරේ කියලා කෙටියෙන්ම කියන්න පුළුවන් වෙන්නේ.
එහෙමයි සර්ණවස. බොහොම තැන්ක් සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සර්ණවස.
ඒ තෙරුවන් සරණයි.
දැන් අපිට තව අවස්ථාවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. සර්ණවස නදී පහපු ප්‍රශ්නෙට පොඩි එකතු කර ගැනීමක් වචනවල සර්ණවස හිස්තනයි. එතකොට පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන එකේ ආකාශ ධාතුව කියන්නේත් ඒ එකම විස්තර කිරීමත් ස්වාමීන් වහන්සේ හිස්තනයි ආකාශ ධාතුවයි කියන්නේ. එහෙම නැත්නම්
එතකොට ඒ ආකාශ ධාතුව කියනකොටම ඒකත් මේ මේකට නිකන් අදාළ වගේ වෙනවා. ওই ටික හතර තියෙනවා. ඒ හතර ප්‍රකට නැත්නම් අවකාශය, ඒ ඔක්කොම එකක්වත් ප්‍රකට නැත්නම් විඥානය හරි තියෙනවා. සංසාරේ ස්වභාවය අනුව පුදජන ස්වභාවය නා. ඒ වගේමයි මේ ඒ ওই ටික ඇර වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ මේ විඥානීය කොටු කරගන්න එක තමයි ඉතින් සතර සිහිය වැඩිම හරහා සිද්ධ වෙන්න ඔය විදිහට. ඒ ස්තනට යනකොට ඉතින් ගොඩාක් වාසි ටිකක් එනවා, අවකාශය අවධානයට හසු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අවකාශය කිව්වට අවකාශය කියන එක මේ විවිධ ඒකෙත් ස්තන තියෙනවනේ. එකත් සිහියෙන්ම තමයි හරි මොකද්ද මේ දැන් අත්දැකීම කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ අවදිමත් වුණොත් විතරයි. මොකද රූප ධාන තියෙන අවකාශයට ළඟට රූප ධාන හතරක් පෙන්නනවා ධර්මයේ. අසඤ්ඤතලය කියලා මොකක්වත් දන්නේ නැති බුදු කෙනෙක් පහළුණා නැවතෙන්න බැරි මට්ටමේ හිතක් පෙන්නනවා. ඊළඟට මේ නින්ද යාම තියෙනවා, සිහි නැතිවීම තියෙනවා වගේ අරමුණු, රළු අරමුණු නැති නැත්නම් ධාතු ස්වභාවයෙන් ප්‍රකට නොවන අවස්ථා විශාල ප්‍රභේදක ප්‍රමාණයක් තිබෙනවා. ඒක මේකෙන් සතිමත් බව වඩන කෙනාට ගමන ගන්න නිසා, පටන් ගන්න රළු බවෙන් කෙදිකට යන ගමනක් තියෙන නිසා එයාට පැහැදිලි මේ දැන් මේ ගත කරන ස්වභාවය ගැන. කියන්නේ ඒකයි සිහිය තියෙන කෙනාට දෙකක්ම නැති කෙනාට හිස් ගතියක් අහම ඒක විස්තර කරගන්න බෑ. ඉතින් තව කෙනෙක් නිවන කියලා බටලව ගන්න පුළුවන්, තව කෙනෙක් දෙයන්නාංශ කියනවා, තව කෙනෙක් බුදුහාඳුරෝ දැක්කා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒකට දෙන්න පුළුවන් ඕන තරම් විස්තර. ඒ විස්තර හරහා යා තවත් පැටලෙවිලා සංසාරයක් හදනවා. මේ මගේ ආත්මය කියන කාරණේ වර්ධනය වෙනවා. සීය නැති කෙනාට, සතිපට්ඨාන නැති කෙනාට, බුදුසර නැති කෙනාට ඒකම හේතු වෙනවා වැරදිලා සංසාරගත වෙන්න, වැරදි ලෝකවලට ගිහිල්ලා ඒවායේ ගත කරලා ඉතින් ගත කරලා එන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සකස් කිරීම ක්‍රියාවලියේම නැවත ගත කරන්න වෙනවා. ඒ නිසා ඒකේ අවකාශය කියන්නේ ඉතින් ওই කාරණා වලින් නිවනට කිට්ටු වීමක්. බැයි නිවන නෙවෙයි. ඒ නිසා ඒ තුලත් අර කලින් කරා වගේම අධ්‍යනයක් අවධානය තුලින් කරන්න සිද්ධ වෙනවා. ඒ අධ්‍යනය තුල තමයි ඒ අවකාශයේ තියෙන සම්බාධය දකින්න පුළුවන්. එතකොට ඒ සම්බාධය අවකාශාදිගමෝ කියලා ඒ තුල තියෙන ඉඩස දැකලා ඒකේ සකස් වීම තේරුම් අරන් එකත් හෝලාරිකයි රළුයි, ඒකත් සකස් වෙච්ච දෙයක්, ඒකත් හේතු සහිත ඇති වෙලා හේතු සහිත නැති වෙලා නැති වෙලා යන එකක් කියලා අල්ල ගන්න පුළුවන් වුණාන් පස්සේ හැමදේම සමවීමක් වේගෙන යනවා. ඒ සමවීම සිද්ධ වුණාම වෙනකොට තමයි අර විඥාණයට බෙදිල්ලක් කරන්න බැරි වෙන්නේ. මේක හොඳයි මේක නරකයි කියලා ඒ දක්වා තමයි මේක යන්නේ. එතකොට විඥාණය අක්කට පිටින් යන්න බැරි වෙනකොට ආන්නයකට කියනවා නිර්වාණ ශාන්තිය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතකොට ස්වාමීන් වහන්සේ හිස් තැනට කියන්න බෑ අපිට නිවන කියලා. ඒ කියන්නේ ඒකත් අත්දැකලා ඒකෙත් තව ඉදිරියට යෑමකින් තමයි නිවන නිරෝධය කියන එක වටහා ගන්න පුළුවන් වෙන්නේ. මට වැටහුනේ
නිවන කියන එක එහෙම මේ ස්ථානට එහෙම කියන්නත් යුතු නැහැ. නිවන කියන එක අපි අඩියක් තියෙනකොට මේ දැන් 100න් ඉන්නවා නම් නිවන කියලා හිතා ගන්න පුළුවන්. අපිට ඒ මත දක්වන්න පුළුවන්. නැගර නිවන කියන එක අඩියක් තියලා 100න් අඩිය තියෙන වෙලාවේ නිවන් දැක්කා තදංග වශයෙන් නිවන කියලා අපිට එක මත දක්වන්නත් පුළුවන්. උස්මා දකින්න වෙලාවෙ නිවන කියලා දක්වන්න පුළුවන්. ඒ විදිහට මේ ගමන නිවන දක්වා යන නිසා අනිවාර්යෙන් පටන් ගන්න කොට නිවන. ඒකනේ ස්ටාර්ටිග් මහා සංගරත්නයේ අයිති වෙන්නේ සක්මනට පරියන්ක රෙදිච්ච කෙනා තම අවබෝධ කරල නැතත්. ඉතින් ඒ නිසා නිවනේ කියලා කියන්න පුළුවන්. කිස් කතියට උඩ සාපේක්ෂව තවත් එහාටනේ. ඉදිරිය කියලා නිවනක් කියලා ඒකටත් කියන්න පුළුවන්. හැබැයි නිවන කියන කොට නියම අර්ථයෙන් ගත්තාම මේ ඒ නිවන විස්තර කරන අපි අහලා තියෙන බුදු කියනවා දේශනා කරන නිවන තුල මොකක්වත් මේ තියෙන්න බෑ. නැත්නම් අපි කතා කරොත් ඔය පැත්තෙන් ගිහිල්ලා අපි කියමු නිරෝධ සමාපත්තිය කියලා. සංඥා වේදේට නිරෝධය. එතකොට සංඥා නැහැ. ඒ ස්වභාවය තුල මේ උස්ම ගැනීමක්වත් මේ කතා කරන වචනවල ස්වභාවය වක්වත් ඒ වගේම අතපය වචනවල ක්‍රියාකාරීත්වය මොනවත් නැහැ. ඒ වගේ ලේෂය පවා නැහැ. යන්නේ වගේ ස්වභාවයකට අවදවීම ටික ටික සිද්ධ කරන ක්‍රියාවලියක් තියෙන. ඒ නිසා ඒකට නිවන කියලා කියන්න පුළුවන්. හැබැයි මේ වැරදි කාරණයකට නිවන කියන්න ඉඩ තියෙනවා. අර හිස් ගතිය හැම එකටම නිවන කියන්න කිව්වොත්. ඒ නිසා පොදුවේ හැම මේ මාර්ගයේදීලා ඉන්නකොට ඔක්කොම නිවනයි කියලා ගත්තහම ගැටලුවක් එන්නේ නැහැ. එතකොට මේ කෙලෙස් වෙන වෙලාව දන්න ඕනේ හොඳට මේ කෙලෙස්ේ බබ. මේ කෙලෙස් ඉවරලත් ඒ අග නිවන තියෙනවා. ඒ නිසා හිස් ගතියට නිවන කියන එක දාලා වරදින් ඉඩ තියෙන වැඩි. මේ කර කර ඉන්න කෙනාමක් නෑ නිවන කියලා දාගෙන අවදි බව වැඩි කර නොකරගෙන යනවා. නවත්ත නැහැනේ. එතකොට යාට තේරෙනවා නම් ඒ දා දැක්ක හිස් ගතිය නෙමෙයි දැන් මේක ඇතුලේ තව දේවල්. එනවා හෙට තව දේවල් දකින්න. එතකොට යා අර වැරදි අදහස තමක් වෙන්නේ ඈත් කරගන්නවනේ. ඒ නිසා වුණුවේ ඉන්න කෙනාට කිසිම ගැටලුවක් නෑ. තමන් නිවන දැක්කා වගේ නිවත් වෙන්න පුළුවන්. ඒ නිසා හිස් ගතිය කියන එකට නිවන දාලා ගත කරන්න පුළුවන් මේ නවත්තලා ඒ තුලින් ගම මිකා ගන්න නැතුව එහෙම නැත්තම් ඕවයින් කෙලස් වැඩෙන මහත්තර ගිහිල්ලා මම යාගෙන ඒක අර ගමන නවත්තලා වුණුව නවත්තලා ලෝකෙට බෙදන්න පටන් ගන්න එහෙම නැත්නම් ලාභ සත්කාර වලට අහුවෙලා ගත කරන එහෙම නැත්නම් මේ මම තව කෙනෙක් පිට ගහලා යාටත් මාර්ගඵලයක් දීලා මට රහත්භාවය හදා ගන්න වගේ වැඩවලට නොගිහිල්ලා එහෙම නැත්නම් මේ ලැබපු මේ ස්වභාවයෙන් මේ ලෝකෙට මේ රැඩිකල් පුද්ගලයෝ කියලා පෙන්වන්න දඟලන්න උත්සාහ කරන ස්වභාවයක් හදාගන්න යන්නේ නැත්නම් තමන් පුහුණු වේදන කරන කිසිම ගැටලුවක් නැහැ. සතිමත් වෙනවා, නිවන් දැක්කාගෙන ගත කරනවා. එතකොට හිතන නිවන කියලා ගියාට ගැටලුවක් නැහැ. හැබැයි හොඳට ඒ දැනගන්න ඕන සතිය තියෙනවා නම් යා තව පුහුණු වෙදිකට කරනවා. ඒකේ ආදීනම තියද කිකේ 180 වෙමින් තමයි යන්නේ. ආදීනම 80 වෙනකොට මේක අතහැරේ. ආදීනියත් තියෙනකොටම නිස්සාරණයට යනවා. ඒ නිසා ඒක සතිය වඩන කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැහැ. වුණු ඉන්න කෙනාට ගැටලුවක් නැහැ නිවන කියලා ගත්තට. හැබැයි නිවන නොවෙන්නම පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොමත්ම පිං. ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්න නම් පේන්නේ නැහැ වගේ.
ඒක තමයි අපිට මේක ගන්න පුළුවන් කට්ටියට.
නාමන්ත ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නාමන්ත.
අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් බඳුලංක. මේ ස්වාමීන් වහන්සේතර ඔය හිස්සන සම්බන්ධව මම ටිකක් කල්පනා කරා. කාලයක් තිස්සේ හිස්සෙන්ට ආවම එතනින් එහාට ඒක එතන කොහොමද ඒ යෙදීම සතිය යොදන්නේ කියලා. එතකොට මට තේරුණා මේ හිස්තැනේ හිටියට එතන කම්පන චංචල ස්වභාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ හොඳට විපරම් කරලා බැලුවම මේ හිස්තැනට ආසාවක් හිතේ ඇති වෙනවා කියන එක තේරෙනවා. එතකොට එතනින් මම හිතාගත්තා මේක යමක ආසාවක් ඇති කරන සුළු ස්වභාවයක් තියෙනවා නම් මේක නිවන වෙන්න බෑ කියලා. සාහන ඒක නිවනට උපකාර නෙමෙයි අනුපකාරයක් වෙන තැනක් කියලා මම එතන සනිටුහන් කරගත්තා. ඊට පස්සේ දැන් අපි හිස්තැන කියලා අපි හිතින් දකින්නෙත් නිකන් ප්‍රතිබිම්බයක් වගේ දෙයක් නේ. ඒක ඇත්තටම රිත්තයක් නෙමෙයිනේ. දැන් අපි අහස දිහා බැලුවම ඇත්තටම පේන්නේ අහස නෙමෙයිනේ. අහසේ ඡායාවක් ඇහැට වැටලා ඒකින් මොළයට සංඥාවක් කියලා අඳුර ගැනීමක්. මේ වගේ හිස්තැනක් කියන්නේ අර කෙලින්ම ආකාශ ධාතුව නෙමෙයි, අපි ආකාශ ධාතුව වගේ හඳුරගන්න එකනේ. එතකොට ඒකත් මේ හිස්තැන දිහාම බලාගෙන ඉන්නවා කියලා දිගින් දිගට බලාගෙන ඉන්නකොට ඒ හිස්තැනත් ගෙවිල යන්න ඕන හරිනම්. මොකද ඒ සංඥා පද්ධතිය සිවිමල ඒ ටිකත් ගෙවෙන්න ඕන. අර හුස්ම වගේම හිස්තැනත් ගෙවිල යන්න ඕන. එතකොට අනිත් එක තමයි දැන් මම හිස්තැනට ආවම මම කරන දේ තමයි මේ කයේ ඉරියව්වට ආපහු අවධානය යොමු කරලා හිස්තැනයි කයේ ඉරියව් අතර මාරුවෙන් මාරුවට සතිය දෙපැත්තට දෝලණය වෙන්න දෙනවා. එතකොට මැදක් එනවා කයේ ඉරියව්වෙත් සතිය මේ පිහිටන්නේ හිස්තැනේ පිහිටන්නේත් නෑ. සිවුම් වෙන්නේ තප්පර 10න් එකක වගේ ගානක නිකන් දැනන හැම එකක් එනවා කියලා. එතකොට එතනදී අර හිත පතිත වෙන්නේ මේ අවධානයේ සතිය මේ අර දෙකේම පතිත වෙන්නේ නැතුව නිකන් අපපතිත කියන වචනේ කියන්න සුදුසුද කියලා මම දන්නේ නැහැ. නමුත් එහෙම උපාදානය වෙන්නේ නැති පොඩි මේ චිත්තක්ෂණ ගානක් වගේ යනවා කියලා තේරෙනවා. ඉතින් එතකොට අර හිස්තැනටම මේ ඉහළ ලකුණු දෙන්නේ නැතුව ඒ වෙලාවටත් ආයි අර කායනුපස්සනාවට පොඩි නැංගුරම් දැමීමක් දැම්මම පොඩි වෙලාවල් සුළු වෙලා කාල පරස ගන්න පුළුවන්. මේ උපාදාන නැතුව ඒ දෙකටම උපාදාන වෙන්නේ නැතුව කයිරියවටත් උපාදාන වෙන්නේ හිස්සෙන්ටත් උපාදාන වෙන්නේ වෙනම එකක්. ඒක අන්න එතන ටිකක් ආරක්ෂිත භූමියක් කියලා හිතනවා. එතකොට මට හිතෙන්නේ නැහැ පුද්ගලිකව මේ අපි දැන් සතිය නොවඩා ඉන්න එක කිසිසේත්ම ආරක්ෂිත භූමියක් නෙමෙයිනේ. ඒක අපි පිළිකුල් කරනවානේ සතිය දිනු කරන්න ගත්තට පස්සේ ටික ටික වැඩි වැඩියෙන් ඉහළ ආරක්ෂක භූමිය වලට එනවා. දූපතක් වතුරෙන් යට වෙදී ටික ටික උඩට යනවා වගේ. ඉතින් හිස්සෙන්ට එන කෙනාට ඊළඟ ආරක්ෂක භූමියට යන්න පුළුවන්. හිස්තැනත් ඉක්මවල හිස්තැනටත් උපාදාන නොවී කිය අන්න එහෙම අදහස තමයි සයින්නස මම මේ මගේ අත්දැකීම් වලින් ඇති කරගෙන හිටියේ. මේ මේ වෙලාවේ ඒක ප්‍රකාශ කරන්න ඉතාම සුදුසු වෙලාවක් කියලා හිතුණා. ඒ නිසා මෙහෙම උපවාසයට අති දක්ෂ ලෙස උත්තර දෙන අවස්ථාවක් නිසා මෙහෙම උපවාසයට ඉදිරිපත් කරන්න හිතුණා සයින්නස අවසරයි. බොහොම පින්.
ඉතින් මෙහෙම උත්තර දුන්න පළේට එහෙම ඉතින් බයින් එච්චර හොඳ නෑ නේ. මේ ආමුදුරුවන්ට උම කියන්නේ හරි නෑ නේ. මේ දොස් කියන්න හොඳ නෑ. ඒ කොහොම හරි මේ මොකද්ද ඒ කියන කාරණේ දැන් අපි දැන් හිස්කතිය කියනකොට විස්තර කරනවා. මේ ඔය හිස්කතිය නිකන් හරි උපය ගන්න වෙනකොට ඔන්න මේ සිහිය හදීගෙන යද්දී මේ අවකාශය අනන්තයි කියලා ඔන්න හිතක් වෙනවා. එතකොට ඇත්තට මේක පේනවා ආකාශය අනන්තයි. එතකොට ආකාශානං ඡායතනෙ කියන මේකේ ගත කරන කාලය. ඊට පස්සේ මේ ආකාශයේ තියෙන හේතුවට මේකත් මේ හිතෙන් හදාගත්ත එකක් නේ විඥානේ නේද? ඒකනේ අනන්ත කියලා උනේ විඥානං ඡායතනෙ කියන. එතකොට විඥානං ඡායතනය ඒකෙත් තින්න ටිකක් කළේ ඇති. දැන් මේ ඔක්කොම සකස් වෙලා දැන් තේරෙන හොඳට මේ ළඟ එකත් එදී ඊට පස්සේ මොකුත් නෑ කියලා ඔන්න ඊළඟ හිතුවේ. එතකොට අකින්චඤ්ඤාය. ඊළඟට මොකුත් නෑ කියන එකටත් එහා තිනවා මේ වෙලාවකට තිනවා මොකක් හරි ඇවිල්ලා ඊළඟට නැති වෙලා යන මේ සංඥා ඇත්තේ නැති නැත්තේ නැති. ඒක නිකන් තිනවා කියන්නම් බෑ නෑ කියන්නත් බෑ. ඒ වගේ ඒකත් හිතෙන් හදාගත්ත එකක්. ඒකත් රළු එකක්. ඒකත් සකස් වෙච්ච එකක්. ඒ වුණා වගේ මේ ඔය හිස් ගතියෙත් ඔය වගේ හතරක් අරූප ධාන්න හිතෙන් හදාගන්න. ඒවා මේ සතිය ක්‍රියාත්මක නොවිත් කරන්න. සතියේ ලොකු බලයක් ඒ තුල නෑ කියන්නේ. අවධානයක් කොහොමඩත් නෑ. හදාගත්ත සති සම්පජාන්නයක් ඇත්තෙම නැති දේවල් ඕවා. සාමාන්‍යයෙන් සමතේ අර්ථ දක්වන. يعني සීල සමාධි කොටසනේ සමාධි කියනකොට තවම නියම විදර්ශනාවට යොමු වෙලා නැහැ. ඒ කියන්නේ ලෝකෙ මිදෙන පැත්ත නෙමෙයි තාම ලෝකෙට අයිති. ඉතින් ඒ මට්ටමේ තමයි ওই හතරක් තියෙන්නේ. ලෝකෙට අයිති ගොඩේ. අඩුම ගානේ ඒ තුල නෑ මේ අඩියක් තියලා අඩිය දැනෙනවා, අඩිය තදගතිය එක දැනගන්න හිතක් තියෙනවා කියලා මේ දැනගන්න සුළු වෙනසවත්. ඒ නාමයේ රූපය කියලා වෙන් කරන ඒ ස්පර්ශයෙන් හරහා හදාගන්න දැනගන්න කාරණාවක්වත් තරම් දියුණුවක් අර තුල නෑ. අර ධ්‍යාන 8ක්ම ගියත් සමතේ. ඒ නිසා මේ සිහියට මුල් තැන දෙන කෙනාට ඒ කාරණාත් අත්විඳින්න පුළුවන් එකක් තව එකක් විතරයි. ඒ ඔය විදිහට ගත කරගෙන ගියන් පස්සේ හැමදේම තුල තියෙන ආදී නෙමෙයි. එකක් සකස් වීමක් මේකත් චලුයි. උරාලිකයි. මේක හේතු වලින් තමයි හටගත්තේ. ඒ නිසා මේක නෑ අනිවාර්යෙන් විනාශයටපත් වෙනවා. මේක ඒක ඉවරයක් තියෙනවා. කියලා දකින්න ටික ටික පුළුවන් වෙනකොට ඒකේ ආදී නෙමෙයි කිව්වා වගේ ගත්තේ. මේකට කියන උපාදානයි කියලා කියනවා ඉතින්. වචනින් බැඳීම නෑ ඒක මගේ කරගන්න නැති වෙනවයි ඔටෝ ඉබේ වෙන්නේ කරන්න බෑ හිතලා. දැන්නේ වාගේ ස්වභාවයක් එහෙමනම් මේක පටන් ගන්නෙ සක්මනේ පටන් ගන්නකොට අපි හැත්තටම ඔය කියන කාරණා ඉක්මවලා හරියට බැලුවා. ඒ අටම ඉක්මවලා දාන අටම ඉක්මවලා හරියට මේ වමට දකුණට හිත යොමු කරන්න පුළුවන් වෙච්ච වෙලාව. ඒක නියම පැත්තට යොමු වෙලා ප්‍රඥාවට යොමු වෙලා අඩිය තියෙනකොටම සීලය සම්පූර්ණ වෙනවා. සමාධියත් සම්පූර්ණ වෙනවා ඒ වෙලාවේ සිහියේ ඉන්න නිසා. යන්නේ වගේ හුස්ම ගත කරනකොට සියල්ල සම්පූර්ණ වෙනවා සීලේ සමාධිය. ඒ නිසා ඒකෙදිම ප්‍රඥාව එහෙම විදිහට වර්ධනය කර ගැනීම තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විදිහට අවධානය වැඩි කරගෙන යනකොට එන්න පුළුවන් තැනක් තමයි ඒ අරමුණේ ගෙවීම. ඉතින් අරමුණේ ගෙවීම දැක්කා. එහෙම නැත්නම් ඒ තුල ගත කරාම ගත කරනකොටත් මේ වගේ ලොකු තවත් සාගරේ වගේ අත්දැකීම් ටිකක් ලබන්න පුළුවන්. ඉතින් ලබනකොට ලබලා තමයි මේ කියන ස්වභාවය පෙන්නන්නේ. ඉතින් ඒකත් දැනගන්න ඕන. දැන් මේ ඉස්තන ගණ තියෙනවා. ඉස්තන ගණත් පරිේශණිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ සිතුවිලිත් දැන් එනවා. මේකේ අතරක් වෙන පිනනවා. ඒක උපාදාන නැහැ කියනෝ මේ විදිහට මේකෙත් විස්තර කර ගැනීමක් පස්සේ හරි දැන් මේ කතා කරන්න මේ මොහොතේ ආපු යම් වූ දැනුවත් භාවයන් ටිකක් තීච්ච නිසා මේ දැනුවත් භාවයන් ටික ඇති වෙන හැටිත් බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. අන්න ඒක තමයි මේ කාරණේදී පෙන්වන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙහෙම සෙල්ලම් ටිකක් මෙතනත් සිද්ධ වෙයි. ඒක නිකන් තේරෙනවා නිකන් උපාදාන නැහැ වගේ. උපාදාන නැති භවකට හදන සෙල්ලමක් වගේ තමයි හිතෙන්නේ. දැන් ඕකත් බලන් ඉන්නවා අපි එතන. අන්න ඒකත් එක්ක තමයි මේ කාරණා අපි මේ පත්‍යං කරගන්නේ. නැත්තම් සන්තානගත කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක දකින එක විස්තර කරන්න ඉඩ හදෙන මමෙකුත් පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ වගේ ගැටලුවක් නෑ. මොකද මේ අවස්ථාවේදී තම බලව එතන ඒ නැවත ඉරියව්වට දාන මමක් ඉන්නවද? මේ දෙක අතර දැන් මේකට දැම්මහම මේක තමයි අල්ලගන්න මේ වැඩේදී ක්‍රමේ. මේක මේ ඉස්තර නිවනයි කියලා අල්ලගන්න ඕනේ නෑ කියලා නිකන් ඒ හැදෙන ඒ ස්වභාවය ඒ තුල ඉන්නවද මම? මේ කාරණා ඒ ක්‍රියාපටිපාටි ඒ මොහොත තුල සිද්ධ වෙන මම ඉන්නවද නැද්ද කියන දේ හොඳට දැක ගන්න පුළුවන් අවධානය විතරක් ක්‍රියාත්මක කරද්දී. ඉතින් ඒක තව හොඳ මේ සම්දිස්ථානයක් කරගන්න කියලා කියනවා. එහෙම කිව්වොත් මොකද හිතෙන්නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් මේ ඔබ වහන්සේ හරි මට දැන් ඔබ වහන්සේ කියද්දිත් හිතුනේ හිස්තැනත් සමහරලාට කල්යාණ මිත්‍රෙක් වගේ කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් හතුරෙක් වගේ කටයුතු කරලා එතනට බැහැියක් හෝ උපාදානයක් සවස් කරලා ඒ හරහා මමත්වය ඇතික වැඩි කරවල වටල දාන්නත් පුළුවන්. ඒ හින්දා හැමතිස්සෙම අර මේ සක්මනත් තියාගන්න ඕන කියලා මට හිතෙනවා. හිස්තැනේ කොච්චර ආවත් සක්මන අතහැරියොත් අර හිස්තැනට මුණ දෙන්න ඕන ඒ හිස්තැනේ තියෙන වංචනික උපාදාන ගතිය අඳුරගන්න සක්මණෙන් එන පරිචය උපකාර වෙනවා කියලා මට හිතෙනවා සවින්නංශ. ඔබ වහන්සේ කිව්ව විදිහට අර එතන දැන් මම එක් හැදෙන්න පුළුවන් තැනක් හිස්තැන කියන්නේ. හැබැයි සක්මණ හොඳට කරනවා නම් ඒ සක්මණේ විදිය නිතර අභ්‍යාසය කරනවා නම් ඒ සතිය අභ්‍යාසය එතකොට අර අතන හිස්තැනේ තියෙන මමයව කඩාගෙන ඊළඟ ස්ටේජ් එකට යන්න පුළුවන් ස්ටේට් එකට යන්න පුළුවන් කියලා හිතෙනවා සවින්නංශ.
ඔය ඉතින් සතිය තියෙනවා තමයි උත්තරේ අන්තිමට අපි දෙන්නම එක තැනට ආවේ.
එහෙමයි සවිනාස. ඔව් සක්මන හරි මේ ආරක්ෂිත තැනක් කියලා ආරක්ෂිත උපකරණයක් ආයුධයක් කියලා මට හැමතිස්සෙම හිතෙනවා සවිනාස.
ඔව් ඉතින් දැකීම අපිට මේ වගේ කතා කරන්න ඕනේ සතිය පැවැත්වුවොත් විතරනේ. ඒ නිසා මේ කියන කෙනාටත් මෙහන කෙනාටත් කතා කරන කෙනාටත් විසඳන කෙනාට සියලු දෙනාටම ප්‍රයෝජන ලැබෙනවා එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමුනේ.
එහෙමයි සයන්ස කොහොමත් සතියේ ඉතින් මෙලොව පරලොව නිවන කියන තුන් තැනටම උපකාරකයි සයන්ස. අනිත් අනිත් විෂයන් බොහොමයක් ඉතින් මේ ලෝකේ විතරනේ උපකාරක වෙන්නේ මේක ඉතින් ඊට වඩා. එහෙමයි සයන්ස. හරි සයන්ස බොහොමපි තිරුවන් සරණයි.
සමිනාස මාතෘකා හුඟා රසවත් වගේ වෙච්චින් ටික අසෝස් අත ඔසවාගෙන ඉන්නවා. මම අවස්ථාව ලබා දෙන්නම්. හරිද? ඔබට පුළුවන් දැන් අන්මියුට් කරන්න චින්තික. චින්තික ඔබට පුළුවන් අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නත්. මේ එක්කපටි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ හිස් තැනට වෙලා ඉන්න උත්සාහ කරනවට වඩා දිගටම සතියෙන් ඉන්නද උත්සාහ කරන්න ඕනේ?
ඒකට කියන්න තියෙන්නේ දිගටම සතියෙන් හිටියොත් හිස් තැන අත්විඳින්න පුළුවන්. එතකොට මොකද කියන්නේ?
ඔව් එහෙමයි. ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ. එතකොට හිස් තැනේ ඉන්න වැඩිපුර ඉන්න ට්‍රයි කරන එකද නැත්නම් හිස් තැනේ ආවට පස්සේ ආපහු සතියට යන්නේකද අයත යන්නේකද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ?
ඒක මේ ඔය කියන්නේ අපිට පාලනය කරන්න පුළුවන් කියන එකනේ. ඔතන අදහස් කරන්නේ එහෙම එකක් වෙන්න බෑනේ. මේ මට ඕන විදිහට ඕක කරන්න බෑ. එහෙමනම් ඉතින් මේ කුරිස්තනට යන්න ඕනේ නෑ. ගැලීම නිවන් දකින්න කියලා කියන්න පුළුවන් උපදේශ. ඒ නිසා ඒ ප්‍රශ්නේ තුල තියෙනවා පාලනයක් තියෙනවයි කියලා හිතාගෙන කතා කරනවා. එක්කෝ මං වැරදියට කතා කරලා මේකෙන් අදහසක් ගිහින් තියෙනවා මේක පාලනය සතුයි කියලා අපි ගන්න. එහෙම එකක් නෑ. සතිය වැඩි වීම තමයි තියෙන ප්‍රධානම කාරණේ. ඇත්තම කතාව. එතකොට ලැබෙන තැනක් වෙන්න පුළුවන් හිස් තැන. හැබැයි ඒක මේ නිතිපතා කිරීම. එහෙම නැත්නම් මේ සද්ධර්ම ශ්‍රවණේ කල්ලාණ මිත්‍රාස්යෙන් ලැබෙන ඒ සතිමත් බව හරහා එන යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කළා. මේ නිතිපතාගෙන ධම්මාල ධම්මපටිපදාව තුලින් තමයි ලැබෙන දෙයක් ලබන්න තියෙන්නේ. මේ එහෙම ප්ලෑන් කරලා මෙතෙන්ට යනවා කියලා එකක් කරන්න කරෙන්න විදිහක් නැහැ. ඒක වෙනවනම් නිත්‍යයි කරන්න පුළුවන්. ඒක ආත්මයි මට ඕන විදිහට මගේ පාලනේ තියෙන්නේ කියන තැනට වැටෙන.
මයිකල් කියන්නේ අපිට එනේ නරමුනේ ඉන්න කියන්නේ. එහෙම තේරුම් ගත්තත්
එහෙම කියන්නේ නැහැ මොකක්වත්. මුකුත් කරන්න දෙයක් නැහැ අපිට තියෙන්නේ. එනේ නරමුනට කලින් අපි පටන් ගන්නවා වාඩි වෙලා ඉන්නකොට ඒ ඉරියව් විහිිත පවත්වන්න. එහෙම නැත්නම් ඒ තුල ඉන්න හුස්ම මත වෙලාව තේ ක්‍රියාවලියට හිත යවන්න. ඒකේ අවධානය වැඩි කරන්න. පවත්වලා පවත්වලා ඒක තුළ කරුණු කාරණා එකතු කරගන්නවා. ඒක අපි විස්තර කරන්න උත්සාහ කරගන්නවා. ඒ තුළ එන ගැටලු සාකච්ඡා කරනවා. ඒකත් එක්ක ඉදිරියට ගියොත් අර තමන් දැන දැන දැක දැක පුළුවන් වුණොත් ඒ තෝරගන්න අරමුණ මේ ඉදිරියට යන හැටි දකින්න ඒ තුළ සතර සතිපට්ඨානියෙන් වැඩිලා අවශ්‍යතා සියල්ල සම්පූර්ණ වෙනවා. ඉතින් ලොකු සංසේ ඒක පෙන්නනවා. ඔය අහන ප්‍රශ්නෙකට නිකන් විනෝද වෙන සතුට වෙන උත්තරයක් දෙන්නව නම් හුස්ම කෙනෙක්ගේ දැන දැන දැක දැක ගෙවෙනවා දැක්කොත් යසෝවාන් කියලා එක වතාවක් තව අඩු අවස්ථාවලදී ලොකු සාහස ප්‍රකාශ කරලා තියෙනවා. මේකෙන් තමයි ඔය දේවල් විසඳලා යන්නේ. හිත සතුට වෙන්නේ කරණ තියෙන සීය වඩන එක තමයි.
විකටම කරගෙන යන්නේ. ඒරුන්ගත සමිහත් බොහොම ස්තුතියි.
ඉදයි දිගට පවත්වාගෙන යන්න උනන්දුව ලැබේවා කියලා ප්‍රාර්ථනා. මේ කියන්නේ මේ ලියනගේ මහත්තයාගේ දුවද?
ආ එහෙමයි සමිහත්.
ආ හොඳයි. අපි මේ දැන් උඩුගම පැත්තේ වැඩේ ඉන්නවා. මේ ළඟදී තොරතුරුත් ගත්තා තාත්තගේ මේ ලකුණු පලාත කට්ටිය සම්බන්ධයෙන්. මේ සතිපාසලේ වැඩ කරන අයට මේ එතකොට ලියලා ඉවලත් තිබුණේ ડોක්ටර් චින්තිකා දුන්නා කියලා තමයි පණිවිඩේ. ඊට පස්සේ ඒ විදිහම තමයි මම මතක් කරේ පියුමිට කතා කරා. මේ ඒගොල්ලෝ මේ හොඳයි සතුට වුණා. මේ හොඳයි ඉන්න උඩල් ලීසි මේ පැත්තේ තියෙනවා කරගමු කියලා. ඉතින් ලකුණු පැත්තේ මේ පැත්තේ නම් ස්කෝල වල විනාඩි 10කවත් හැබැයි තවම එච්චර යන පාටක් පේන්නේ නැහැ. දේට දාන එකවත් සතියේට පාරක් දාන එකවත් ලැබිලා තියෙනවා හැබැයි බෝ කියනවා නේද? දැන් උඩුගා මහවිද්‍යාලයේදී ඒක ලැබිලා ඔක්කොම වෙලා හැබැයි කෙරෙන්නේ නැහැ. ප්‍රින්සිපල්ට ඒකත් එකක් විතරයි. එක අනිත් ක්‍රියා වගේම අමතර තවත් එකක් විතරයි ඒක. නිසා ලොකු උනන්දුවක් කියාගේ පේන්නේ නැහැ. ඒත් මේ දෙතුකමක් විදියට අපි විපැත් ඉන්න බව දන්නන්න එපා. ඒ නිසා ඉතින් මේ නම්බර ඉල්ලගෙන කතා කරා.
සංඥාස මමත් ඒක දැක්ක සංඥාස ඒගොල්ලෝ මේ ඒකත් වෙලාව ගත වෙන දෙයක් විදියට තමයි මේක විද්‍යාල්පතිතුමා කියන තියෙන තැන්වල විතරයි ඒක කරන්නේ කියලා දැක්ක
සංඥා. ඔව් එහෙම තමයි. එහෙම නැතුවේ එහෙම තැන් ඇති ඉතින් හොඳට යන පැතිවලත් එහෙම ඉස්කෝල ඇති. කොහොමවත් මේ පැත්තට අර හොරෝනත් එක්ක මේ ව්‍යාප්තිය එච්චර කරන්නත් බැරි වුණානේ. ඒවත් හේතුව ඇති. නමුත් ගැටලුවක් නෑ. ඉතින් කෙරේගෙන යනවා දැන්. හැබැයි ඒ තත්ත්වෙ පිට වුණත් මේ අපි ඉස්කෝලේ වැඩසටහන කරා. ප්‍රින්සිපල් සන්දපු වුණා. ඊට පස්සේ ගුරුවරු මේ දන්නවනේ ඒවට උනන්දු වෙන එක්කනේ දෙන්නේ කරුගදී අහු වෙනවනේ. එහෙම දෙතුන් දෙනෙක් හම් වෙලා ඉතින් මමලත් ගත්තා. ආයි කරන්නම ඕනේ කියලා ඉතින් පොරොන්දු පිට පොරොන්දු තියෙනවා. මේ එහෙම ලොකු විරෝධතාවයක් නැහැ. අර ඒ අයට අර ඒ කාරණේ මෙයා වෙලා නැහැ. ඉතින් ඒක ස්වභාවික කොහෙත් එහෙමයි.
ස්වාමීන් වහන්සේ අපි දැක්ක මේ මාත් ගාලේ ගිහිල්ලා එක සැරයක් ටීචර්ස්ලා සුගානක් කතා කරා. ඉනිසි මම ගිහින් ඒගොල්ලෝ කියන්නේ අර ඒකට උදේට එළියට ගිහිල්ලා ඒ පැය භාගයක් විතර යනවා කියලා ස්වාමීන් වහන්සේ.
ඒක තමයි අපි බෞද්ධ අයට තියෙන ගැටලු. ඕක තමයි මුස්ලිම් අය හොඳට පිටණී මේ වාඩි වෙලා ගෑන් ළමයි හොඳට කරනවා අපි දැක්කනේ නේ පිටුරෙම. මේක තමයි ඉතින් ස්වභාවය බෞද්ධයාට තියෙන ඒ දැනුවත් දන්න කමේ තියෙන පාඩුව ටික ඇත්තේ ඉතින් දෙයක් නෑ. අපි ඉතින් උත්සාහය අඩු කරන්නේ නැතුව ඉන්න කොහොම හරි කරගෙන යන්න.
සම්නාස මේ වාංශ කිව්වා උඩුගම්පල එකේ මට හිතුණා මේ ගුරුවරුන්ට ප්‍රින්සිපල්ට එකතුව වැඩසටහනක් කරොත් කොහොමද ස්වාමීන් වහන්ස? ඒගොල්ලොන්ට වැටහෙන්නේ නැති හින්දානේ ඒක ටිකක් සහයෝගය දෙන්නේ නැත්නම්
උඩුගම කිය උඩුගම මේක මේ උඩුගම්පල නෙමෙයි
උඩුගම සමාන
ලටයි තිකොටස මේ ඔය ඉතින් ඒකටත් ඒගොල්ලෝ යොමු වෙන්නේ නැහැ. අපිට එකතු වෙන එකතු වෙන්න වාඩියෙන් වාඩියා සතිපතලක් කරන්න ඕනේ කියලා ගන්න බෑනේ කණ්ඩායමම. ඉතින් හෙමින් හෙමින් තමයි යන්න තියෙන්නේ මේ. නමුත් අර අපි හිතාගෙන යා යුතු නැහැ මේ ඔක්කොම. දැන් ඇත්තටම මම අදහසක් තිබුණේ මේ මංගාව මේ මෙහෙනකොට ඔක්කොම චක්‍රලිකේ ආපු නිසා අඩුම ගානේ අමාත්‍යාංශ වලින් වෙච්ච නිසා සැරට බයටවත් මේවා හොඳට වෙනව ඇති කියන එක නම එක ලකුණු දාගන්න හින්දාවක්වත් කරගෙනම ඇති කියලා අදහසක් තිබුණේ. ඇත්තටම කියන්නේ ඒක ගිහිල්ලා බලද්දි ප්‍රායෝගිකව බලද්දි තමයි මේ හරි කියන කාරණේ තේරෙන්නේ. ඒක හැමෝන්ටම එහෙම වෙන්නේ නැහැ. ඒක ස්වභාවයක්. ඒ නිසා ඉතින් අපි උත්සාහ ගන්න ඕන. උත්සාහ ගන්න තියෙන්නේ අර උඩින්ම නෙමෙයි එකපාරට. දැන් අපි ඊටාගේ වෙලාව ওই කතා කරන්නේ මේ සිද්ධිය වෙලාවෙත් එකක් විසක් එක නිමිත්තෙන් එකක් කරා. ඒකෙදි මේ ඉතින් අපි මුල් වෙලාවම තමයි පණිවිඩ දෙක තුනක් යවුවා. අපි ඉන්න බවෙන් ගෙව්වා. ඒ කියන්නේ ගාණක් නැහැ කියන එක දෙවෙනි තුන්වෙනි එකේදී මේ අතින් ලියලා යවුවා ඉන්න බව. ඒකෙත් නෑ. ඊට පස්සේ පැරල වගේ ඉන්නකොට අනිත් ස්වාමීන් වහන්සේට අදහසක් ආවා විසක් හින්දා. අපි දැන් විසක් සතියක් සතිපාසලේ ගියානි පව් කිටික විශේෂ කළා. ඒ නිසා අපි තව ඇයි අපිට තව උනන්දු වෙන්න බැරි කියලා අපි පාර නොම්මරේ හරි ප්‍රසිද්ධයි නේ මහාවිද්‍යාල විදුහල්පති නිසා නොම්මරේ අරන් කතා කරාම ඉතින් හරි සුහදයි. අනේ අනේ අපේ පණිවිඩත් ලැබුණා නේ මෙහෙමයි සාහස වෙලා දාන්න නැද්ද ඉතින් වැඩ ගොඩ ඉතින් කියලා ඉතින් හරි සාදාගෙන අනේ ඔල්ලාගෙන ඉතින් පස්සේ ගෙහිල්ලා හම්බෙලා හතිපස්සල දාගෙන මේ ඊට පස්සේ ඒක ඇත්තරම කළා වෙසක් නිමිත්තෙන් වුණා. ඉවත් කරප වෙලා අය දෙක ලබා දීලා ළමයිත් එකතු කරලා දීලා මේ වැඩ ගොඩාක් යන අතර ක්‍රීඩා උත්සවයේ අස්සේ එදාම එදාම දැන් අපේ කිවර වෙලා මහා දානයක් වෙසක් ටික නිමිත්තෙන් මේ වැඩ හිටියට ආන්දුලෝ කෙනෙක් ගාලා බණ කියාගෙන ඊළඟ එක තියෙනවා. එහෙම තියෙද්දි මේක දාලා කරලා දුන්නයි. මේක තවත් වැඩසටහනක් තියාට මම ඉතින් සතුටක් ඇති වුණා. ඉතින් අර බාර වේටපු ගුරුවරු දෙන්නා හැම අනිවාර්යයෙන් මේක තමයි ඕන මේක තමයි කියලා ඉතින් එයාලට ඉතින් සාමාන්‍ය වෙන මේ ත්‍රිල් එක ආවා. ඒක මේ ක්‍රියාත්මක වෙන ඉතින් අපි ඒ වෙලාවේ අපි දැම්මා මෙහෙමයි තත්ත්වය. අපි මේක මේ වැත්තෙන් අද කරේ මේ ඉතින් ගුරුවරුන්ට කරන්න පුළුවන් වටිනවා කියලා අපේ පැත්ත දැම්මා. දාලා මේ හරි යුතුකමක් විදිහට ආරාධනයක් දෙන්න කියලා ලියෝගෙන ආරාධනා පත්‍රයක් අරගෙන පස්සේ ආවා. මේ කියන්නේ එදා වැඩේට ආරාධනයක් එනකොට අරගෙන ආවා. ඒ වගේ ඉතින් කරා. ඉතින් ඒ විදිහට යන්නම ඕනේ. එකපාරට අපි කීතන් ඉන්න දේ නෙවෙයි. අපි ඉතන දේ වෙන්නේ නැහැ ලෝකේ. ඉතින් ඒක තමයි වෙයි තියුනන් තියෙන හින්දා ගුරුවරුන්ට කෙරෙන්න තේ පැත්තෙන් ඉන්න ඉපැ. ඉතින් ඒක දැන් මේ විදිහට උත්සාහ ගන්නවා. ඉතින් මේ විදිහට දැන් පළාත් ඒ වගේ අධ්‍යක්ෂක පැත්තෙන් කතා කරා විදිහට නම්බර හොයාගෙන මේ පැත්තෙන් මෙහෙට කියලා ගිහිල්ලා කළා තිතරා. ඊට පස්සේ දැන් පොසොන් එකට වගේ සමහර නැවතත් මතක් කළා කරයි. මේ කරන්න ඕන කියලා ඒ සම්බන්ධව හිටපු ගුරුවරයා උනන්දු වුණා. එයා කතා කරා මේ මයි වෙන්න ඕන මේ මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කිව්වා. ඉතින් ඒ පැත්තෙනොත් ප්‍රායෝගික තත්ත්ව තියෙනවානේ. වෙලාවල් ළමයික දොර ගැනීම අධ්‍යාපනයේ මුල් තැනදී මේ ආගේ ඉලක්ක තියෙනවා. ඉතින් ගොඩාක් මරණා හේතු ගොඩාක් දුර තියෙනවා. ඒ දොස් කියන්නම බෑ. ඉතින් කොහොම කොහොම හරි මේ ගුරු මණ්ඩලයකට කෙරෙනව නම් ඒක ලොකු ඉහළ මේ අවස්ථාවක් තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් කාලෙට ඉඳ දීලා බලා ඉන්න එක තමයි හොඳ මේ ස්වාමීන්
වහන්සේ.
දැන් ස්වාමීන් වහන්සේ අද දින මම හිතන්නේ ප්‍රශ්නත් නැති හින්දා වෙලාවත් අවසන් වෙලා තියෙනවා. ඔබ වහන්සේ ඉතාම ගෞරවපූර්වකව නමස්කාර කරනවා අද වැඩසටහනට සහභාගී වෙලා අපිට ඉතාමත් වටිනා උපදෙස් රාශියක් අපගේ සතුටවත් බව දිනු කරගෙන යාමට ලබා දීමෙන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබ වහන්සේ කරගෙන යන්නේ ආවේ ශාසනික සේවාවන් තාම ප්‍රයෝජනවත් විප්‍රදායි කරගෙන යාමට අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නදීප ඔබට අවස්ථාව ඉදිරි වැඩසටහන ඉදිරි කටයුතු කරගෙන යාමට.
බොහොමත්ම පින් බන්දුල මාමා. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ. තාමත් වැඩසටහන බොහොමත් හොඳයි කියන්නේ හරි තෘප්තිමත් විදිහට කෙරුණ ගොඩක් ඒවා. ඉතින් අහන හිතෙනවා මේ ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉන්න තැන ඉඳන්ම ඔය ප්‍රශ්න අහ පරියන්කයක් ඉවරන ප්‍රශ්න අහන සක්මනක් ඉවරන ප්‍රශ්න අහන්න එහෙම තියනවා නම් කොච්චර හොඳද කියලා. හරි
මේ මාමා ගෙදර යන්න හිතෙනවා. මේ ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් ටෙලිෆෝන දෙන්න හිතෙනවා.
මම හිතියා ස්වාමීන් වහන්සේ තුන් පාරක් හිටියා මේ ඉස්සරහම වනේ. දැන් මේ ගමනට ඇවිල්ලා දවස් දෙකක් හිටියා ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ.
ගෙදර අමතකලා හිටියා නේ.
හිටියා නම් එහෙම ඉන්න පුළුවන්.
දිගටම ඉන්න කට්ටියට වෙන්නේ.
ඒක තමයි. ඔය අපේ මේ ධම්මගුත් ස්වාමීන් වහන්සේ තමයි මාව මුලින්ම පුරුදු කරේ. ආවට පස්සේ ඔව් එතකොට ගිහි එතකොට මුල් සැරේ එනකොට හරි ස්වාමීන් වහන්සේ බොහෝත්ම පින්. අද දිනෙත් අපගේ වැඩසටහනේ පින් පුණ්‍යානුමෝදනා සිදු කිරීම තමයි නාමන්තට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහෝත්ම පින්.
බොහොම පින් නදී. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. තෙරුවන් සරණයි පුණ්‍යානුමෝදනාට අවසරයි. ස්වාමීන් වහන්සේ අද දිනෙත් නම් කියන අවසරයි. ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේත් නම් කියන අවසරයි. ගෞරවනීය ධම්ම සරණ ස්වාමීන් වහන්සේත් අප වෙනුවෙන් අපකපවෙන් විහෙස මහන්සි වෙමින් මේ ධර්ම අනුග්‍රහය මේ වැඩසටහනේදී සිදු කරන ලැබුව ඒ සම්බන්ධව ඔබ වහන්සේලා දෙනමටම පාදාභිවන්දනා පූර්වක නමස්කාරය කරමින් රැසුනා වූ සියලු පුණ්‍යස්කන්ධයන් කුසල ස්කන්ධයන් අනුමෝදන් කරනවා. ඔබ වහන්සේලාගේ සති දියුණුව සතිමත් වීම සම්බන්ධ ඇති වෙනා වූ ඒ අවබෝධය සහ දියුණුව සහ අභ්‍යාසයන් සාර්ථක වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වීම පිණිස හේතු වාසනා වේවා. නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගෞරවනීය ලොකු සාමණේර වහන්සේටත් නිසලනේ වැඩ සිටින සියලු භික්ෂුන් වහන්සේලාට මිහිඳු වහන්සේලාටත් මේ සියලු පින් දහම් අනුමෝදන් වේවා. කුසල් දහම් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ති නත්වේවා. මා මහ නිවන් ධර්මය අවබෝධ වීම පිණිස හේතු වාසනා සකස් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම වැඩසටහන ආරම්භයේ පටන් මේ දක්වා සිදු කර ගැනීමට වෙහෙස මහන්සියෙන් අප කැපූ සංවිධායක මණ්ඩලයේ සියලුම පිරිසටත් මේ වැඩසටහනේ බණ දහම් අසා සතුටු වන සතිය දිනු කරන්න උනන්දුවෙන් මේ වැඩසටහනට සහභාගි වෙමින් මේ වැඩසටහන සහ මික්සෙලාර හරහා සම්බන්ධ වන සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්න නත් වේවා. නිවන් පිණිස හේතු වාසනා වේවා. එවගේම බුද්ධ පරිනාමයෙන් පටන් මේ දක්වා මේ ශාසනයේ ප්‍රවර්ධනයේ පිණිස අපකැප වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසින් යම් තාක් පින් කැමැති නිවන් කැමැති පිරිසද්ද ඒ සියලු දෙනාට මේ කුසල් ධර්මයන් අනුමෝදන් වී නිවන් අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපි නොපෙනෙන ලෝකේ නොපෙනෙන පිරිස් අපේ අනුග්‍රහය දක්වනට ඇති ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරමු කාතස් සජ්ජනාවෙන්. එතාවතා චම්මේහි සම්වතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්වතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්වතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. අප සැම දෙනා නමින් මේ කී ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. අපි නිවන් අවබෝධ කරන තුරු අපහට සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර හේතු පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි භන්තේ
යොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ භන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි භන්තේ ද්විතියම්පි ඕකාස වන්දාමි භන්තේ තතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු.
සාදු 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 සාදු. බුහන්සලා ගාථා සජ්ජනා වෙන වන්දන කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතින් වන්දිතුන් වරං. සාරිපුත්ත අදිතේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සමුගන්නවා මේ පැත්තෙන්
එහෙමයි ස්වාමීනාස. බොහොම පින්. තෙරුවන් සරණයි. අවසරයි.